ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්මදේශනා වාරයට පැමිණලා තියෙන සීලූම දෙනා ධර්මදේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා නව පාරිශුද්ධි පදහානං යානි තීති. ගරු කටේච ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාරිශුද්ධියක් නැත්නම් විසුද්ධි පධානාංග නමයක් ගැන කතා කරමින් ඉන්න වෙලාවක් නැත්නම් ඒ සඳහා සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ විසින් මාතෘකා විවෘත කරන ලද වෙලාවක්. ඉතින් මේ පාරිශුද්ධි නැත්නම් විසුද්ධි නමයෙන් පළවෙනිම සඳහන් වෙලා තියෙන එකයි අපි මේ සාකච්ඡාවට ලක් කරුවේ. ඒකට කියනවා මේ සීල විසුද්ධි පධානාංගය කියලා. ඉතින් මේ සීල විසුද්ධිය සඳහන් කරන්නේ සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමයේ ඥාන. තමන් අහලා ඇසුවිරු ඥාන ඇති දේ අනුව සංවර වීමට නැත්නම් මේ සංවර වීම සඳහා ගන්න දැනුමට ප්‍රඥාවට සීල සංවරය කියලා සඳහන් කරනවා. ඉතින් ඒක නිසා ඒ සීලය මේ පරිසුද්ධි නමයේ පළවෙනිම දොරටුව වගේ පෙන්වන්න පුළුවන්. ඒකෙන් තමයි අපි මේ විශාල මන්දිරයකට ඇතුල් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ ආර්යයන් වහන්සේලාගේ ලෝකෙට ආර්ය විවහාරවලට ලං වෙන්නේ සිල්වන්ත වුණොත් විතරයි. ඒක නිසා අපි ඒක පළවෙනිම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක මේ තේරවාද විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල ඒ සීල ගැන කතා කරනකොට චතුපාරිශුද්ධි සීලයක් ගැන නැත්නම් සීලේක හතර පැත්තකින් පිරිසිදු වීමක් ගැන කතා කරනවා. එයින් අපි කල් ගත්තේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නැත්නම් මේ ශික්ෂාපද සීලය. ඒක අපි අර පන්සිල් අට සීල් දස සීල් වශයෙන් ශික්ෂාපද වශයෙන් සඳහන් කරනවා. භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා සඳහන් කරලා තියෙනවා. ඊගාවට ඒකෙදි බොහොම ගෞරවයෙන් තමන් රකින්න ඕනේ. මොකද ඒක තමන් ඉල්ලගෙන සමාදන් වෙන එකක්. එතකොට තමයි අපට පුළුවන් වෙන්නේ ඒ සීල ආනිසංස නැත්නම් ඔය කියන විසුද්ධිය ලබා ගන්න. ඉතින් ඒක මේක රකිලී යුතු ආකාරය පිළිබඳව තේරවාදී රටවල් වල උඟාක් සැලකිල්ලක් දෙනවා ආචාර ධර්ම පැත්තෙන්. කිකි වණ්ඩ අණ්ඩං චමරිව වාලදින් කියලා බිත්‍ර දමන කිකිලියක්. එයාගේ බිත්‍ර ටික රකින්නේ කොහොමද? ඒක නිසා නිතරම ඇහගහගෙන ඉන්නේ මේ බිත්‍ර දාන කිකිලි. ඒ බිත්‍ර ටික රැක ගැනීම සඳහා චමරිව වාලදින් කියලා කියන්නේ මේ සෙමරමුවා උගේ වලිගේ හරීම ලස්සනයි. ඒ නිසා කොහේ ගියත් වලිගේ පටලැවෙන්නේ නැති වෙන විදිහට සෙමර වලිගේ රැක ගන්නවා. ඒ නිසා චමරිව වාලදින් පියංග පුත්තන් තමගේ ප්‍රිය පුත්‍රයා අරසා කරන මවක් හෝ දිමව්පියන් මාතිකා පුත්තික බයක් ඇති නොවුනොත් බලන්නෙම පුතාගේ අරසාවම තමයි. හැම වෙලාවෙම ඒක රිලපටව බඩ බැඳගෙන යන ගමනේ පේනවා. මොන විදියකට හරි බයක් ආවොත් ඉස්සල්ලාම කරන පැටි අරගෙන බඩ බැඳගෙන තමයි තමන්ගේ අරසාව බලන්නේ. ඉතින් එහෙම බැරි තරමේ බයක් ආවොත් විතරමයි පැටි අතහැරලා අරසාව හොයන්නේ. අන්නේ වගේ ප්‍රිය පුත්‍රයා කෙරෙහි දෙමාපියෝ දක්වන ආශාව නැත්නම් රැකවරණේ නයනංගෝ ඒකක. ඒක ස්පොට්ටික් තමන්ට අර තියෙන එක ඇහැ රකින්නේ කොහොමද? අන්නේ වගේ මේ සීයේ රකින්න කියලා කියනවා. ඉතින් ඒක මේ සමාදන්ව රකින්නවා. ඒ නිසා අපි ඒකට කියනවා සුත්වාන සංවරයේ පඤ්ඤා කියලා. ඉතින් මේක තමයි අපි ඇත්තටම බෞද්ධ ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ඉතින් ඒක පළවෙනිම පටන් අනුයිගාට අපි සාකච්ඡා කළේ මේ ඉන්ද්‍රිය සංවර සීලය. අර ඔය කියන ප්‍රතිමොක්ෂ සංවර සීලය නැත්නම් ශික්ෂාපද සීලය තේරුම් ගන්නේ ගෝකල් ගිහිලා. ඒ නිසා මුලින් මුලින් එක සද්ධාවෙම රකින්න ඕන. සද්ධාව තියෙන කෙනාට විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් ප්‍රඥාව විශ්සර කරගෙන ගියොත් ඒගොල්ලෝ මේ සීලයක් රැකී සිටි ඇයි මට ඒක වැටහෙන්නේ මට ඒක ගෝචර නැහැ කියලා ශිල්පද පිළිබඳව මේ නොසලකා හැරලා අවශ්‍ය නැහැ කියන මට්ටමට ශිල්පදයක් අවශ්‍ය නැහැ. ওই අනිත්‍ය රංග තියෙනවා කරගන්න පුළුවන් කියන එක අද බටහිර බුද්ධ ධර්මයට වෙලා තියෙන අනිත් වගේ එකක්. නමුත් අර ආශ්‍යාකරීති විචාර සද්ධා ගතිය නිසා ඒ අත්තු මේ ශික්ෂාපද සීලය ශ්‍රද්ධාවේ සම්පාදනය කරගත්තා. ඉතින් ඒක ඒ ශික්ෂාපද සීලය පිනි හිටියට ඒක රැකෙන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනෙක් ගාව විතරයි. ඉන්ද්‍රංගේ කිසිම දමනයක් සංවරයක් නැති කෙනාට කවදාකවත් ඒ ශික්ෂාපද පිළිබඳව වගවීමක් කරන්න අමාරුයි. ඒ දෙවෙනි එක තමයි ඒ ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. ඒක කෙරෙන්නේ සතියෙන්. ඒ සතියෙන් කරනකොට ඉස්සල්ලාම තමයි තේරුම් අරගන්නේ ඒ හික්මීමට ලක් වෙච්ච නැති කෙනාගේ ඉඳුරන් සර්පයෝ සත්තු හය දිනක් එකට අල්ල බැඳගත්තා වගේ. ඒ මේ චචක්ක සූත්‍රයේ සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා එක එක දිශාගත එක එක ගෝචර සහිත සත්තු හය දිනක් ඇවිල්ලා එකට තියලා බැඳොත් බල්ලෙක් කිවලෙක් කුරුල්ලෙක් කබරෙක් ඒ වගේ සත්තු එක 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 දිහාට අදිනවා. දැන් කිසියම් දවසක ඉව අතර සම වායක් දෙන්නේ නැහැ. අපේ යහ කන දිව නාසය කයත් ඒ වගේමයි. ඒව නොදැමම තිරිසන් සත්තු ටිකක් වගේ. එක එකන එක එක දේවල් වලට අදිනවා. ඉතින් මේ බව දැනගන්නවත් නැත්නම් එහෙම අශික්ෂිත භාවයක් එහෙම නැත්නම් සංයමයක් නැති භාවයක් දැනගන්නවත් පළවෙනි දශකයේ දෙවෙනි දශකයේ තුන්වෙනි දශකයේ කැමති නැහැ. මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ ඉන්න අය කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ මේ ඉඳුරම් පිනවීමමයි. ඉතින් බටහිර ලෝකයේ ඒ විවස්ථා හදන්නේ තරුණ පිරිස්. ඒ නිසා ඒගොල්ලෝ හදාගන්න විවස්ථා මේ ඉඳුරම් පිනවීමට කරන විවස්ථා. ඊට පස්සේ තමයි බල දශකය ප්‍රඥා දශකයට එනකොට අර ඉඳුරම් පිනවීමේ බහුලකම නිසා යැත්තු විශාල භයානක රෝග වලට ලක් වෙනවා. මානසික අසහන වලට ලක් වෙනවා. එහෙම නැත්නම් අනුම් මරන එතන තමයි මර. ඉතින් ඒ තරමටම මේක විලල් වෙලා තියෙනවා. ඒ වුණත් ඒගොල්ලෝ ඉන්දිය සංවරය පිළිගන්නේ මේ ලස්සන ලෝකේ සැප විඳින්න තියෙන ලෝකේ සැප විඳිනවා වෙනුවට ඇයි මේ විඳුරන් দমনේ කරන්නේ කියලා. ඉතින් ඒ වෙනස තේරුම් ගත්ත කෙනෙකුට නම් බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? ශ්‍රාවකයෝ කියන්නේ කවුද? විනය කියන්නේ මොකද්ද? ධර්මය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ තමන්ගේ හික්මීමක් ඉන්ද්‍රිය සංවරයක් නැතුව මේ වැඩවලට බහිඳ හදනවා. ඒක නිකන් අමු විකාරයක් වෙනවා. ඒක හරියට හොඳ සුදුසු ශල්‍යකාරයක් නැතුව ශල්‍ය කර්මයකට බැසවනවා. ඉතින් ඒක නිසා මේ වැඩේ කරනකොට යෝග අවචරයන්ට අර සිල් රකින්න එක සාමාන්‍ය පොයට සිල් ගන්න කෙනාටත් වගවීමක් තියෙනවා. නමුත් ඒ ඇත්තන්ට අමාරු ඉන්ද්‍රිය සංවරය පෙන්ලා දෙන්න. නමුත් යෝග අවචර මට්ටමට ඇවිල්ලා නීවාසික භාවනා කරනකොට සාමනීර කෙනෙක් වෙනකොට සාමනීර කෙනෙක් වෙනකොට ඒ කට්ටියගේ අවතුම් පැතුම් පිළිබඳව ඉන්ද්‍රිය සංවරය කැපිපේන වෙනසක් ඇති කරනවා. ඉතින් ඒ කැපිපේන වෙනසදී අදාළ වෙන්නේ සතිය. අර සාමාන්‍ය සීලයට සද්ධාව සද්ධා සංවරය කිව්වා වගේ මේක සති සංවරය තියෙන්නේ. ඉතින් අපේ අර ධර්ම සාකච්ඡාවේදී මතක් කරා වගේ කවදාකවත් කෙනෙකුට තමන්ගේ ඉඳුරන් කොච්චර අසං විදිතද අසංවරද අශික්ෂිතද අශික්ෂිතද කියලා තේරෙන්නේ අරමුණකට හිත දාන්න කියන වෙලාවේ තමයි. අරමුණට හිත දාන්න ගියොත් කිසිම කෙනෙකුට කිසිම කෙනෙක්ගේ හිතකින් කයකින් එක අරමුණක හිත පැවැත්වීමට සහයෝගයක් ඇත්තෙම නැහැ. සමාජ ජීවිතය කර කර පුද්ගලික ජීවිතය ගත කරත් කිසිම කෙනෙකුගේ ඒ ඉන්ද්‍රිය දමනයට කැමති නැහැ. ඉතින් ඒක නිසා ඉන්ද්‍රිය දමනය හෝ මේ සීල පාරිශුද්ධියට යන උඟ දෙනෙකුට ආරම්භයේදී විශාල පශ්චාත්තාපයක් ඇති වෙනවා. තමන් මෙච්චරම අශික්ෂිතද කියලා හිතෙනවා. මෙච්චරම නොදැමුණු ගතියෙන්ද තියෙන්නේ කියලා හිතෙනවා. මොකද කොයි වෙලාවක හරි තමන් කිව්වොත් හිතට කතා කරලා මෙන්න මේ අරමුණ නික්ලේශී, මේ අරමුණ ටිකක් නිර්වලයි, මේ අරමුණ ക്ഷേමයක්, සංසුන් ස්ථානයක්, මෙතෙන්ට වෙලා හිටපන් කියලා. හිටින්නේ නැහැ. ලාහට ගෙම්බෙකුතු කරන්න හදනවාගේ තියලා හැරෙනකොට පැනලා ඉවරයි. ඉතින් එතකොට මේ යෝගාවචරය සද්ධාවෙන් පෙළඹිලා ඉන්දිය සංවරයට ගිහිල්ලා අරමුණක තියන්න ගිය ගම පොඩි දරුවෙක් වේවා, මැද වයසේ වේවා, වයසට ගියා වේවා. එහෙම නැත්නම් උගතෙක් වේවා, නූගතෙක් වේවා. භාවනාවට කැමති කෙනෙක් වේවා, අකමැති කෙනෙක් වේවා. සුතමේ ධානය තියෙන කෙනෙක් වේවා, නැති කෙනෙක් වේවා. කවදාකවත් එක අරමුණක හිත තියන්න බෑ. ඒ සෙන් බුද්ධ ධර්මයේ කතාවක් තියෙනවා. එක මිනිසෙක් දැක්කලු මේ හාමුදුරු කෙනෙක් අඳක් උඩට වෙලා මාස ගණන් අවුරුදු ගණන් එක දිගට භවනා කරනවා මේ ඉඳුරන් দমনය කරන්න. ඉතින් මෙයාට තේරෙනවලු උච්ච රෝග තටමන්න දෙයක් තියෙනවායි මට ඕන දේ මට කරන්න පුළුවන්. මගේ හිත দমনේ වෙලා තියෙනවා. ඉතින් මෙයා එක දවසක් ගිහලා සෙන් මාස්ටර් ගාවට ගිහිල්ලා ඒවත් ඒ භවනා ගුරුවරයා ගාවට ගිහිල්ලා කිව්වලු ඔබතුමන්ලා මේ වගේ ඉස බාගෙන දිවුරු ඇඳගෙන මාස ගණන් අවුරුදු ගණන් කැලවල වල භවනා කරනවා මගේ හිත නම් තිබ්බ තැන තියන්න පුළුවන්. කිව්ව තැන හිටවන්න පුළුවන් කිව්වලු. එතෙන් මාත් ඉනා වෙලා මොනවක්ද කියන දේක හොඳයි හොඳයි ගිහිල්ලා රිලව් බලන්න නැතු ඉඳගෝ කිව්වලු. අර මදිතර මේ පිස්සු කතාවක් නෙමේ කතා කරන්නේ. මේ මම කිව්වේ මගේ හිත দমনේ වෙලා මාස්ටර් කියනවා මට රිලව් බලන්න නැතු ඉඳ කියලා. ඒක ඉතින් බුදිය ගන්න ගියාම ඔන්න රිලව් එක ඇවිල්ලා ඔළුව දැම්මලු හිතට පෙන්නලු අර මහත් සමතක් කරන රිලව් එක ඇවිල්ලා. තාටියක් ලයන් තව රිලව් එක ආවලු. ටික වෙලාවක් ගියාට පස්සේ රෑනින්ද යන්නේ නැතුළු රිලව්. දවසක් බැලුවලු දෙකක් බැලුවලු දිග්ගටම රිලව්. දැන් මාස්ටර් කිව්වේ රිලව් බලන්න එපයි කියලා. මෙයා දැනගත්තලු මාස්ටර් මොකක් හරි වුණීමක් කරන්න ඇති. පේන හරියක් වෙන්නේ රිලව්මයි කියලා. ඊට පහුවෙන්න ගිහිල්ලා අරිට වැඩි ගෞරවයෙන් කතා කරලා කිව්වලු හරි වැඩේනේ. මං එදා ඔබ වහන්සේ බල්ලා ගිය දවසේ ඉඳලා දිග්ගටම රිලව් පේන්නේ කිව්වලු. මොකද කරන්න කියලා. ඉතින් ඒ නිසා එන රිලව් දිහා බලන්න එක. ඉස්සෙල්ලා කියලා තියෙන රිලව් දිහා බලන්න එපයි කියලා මට මගේ කතාව පොඩ්ඩ වැරදුනා. රිලව් බලන්න එපයි කියලු නිකන්. ඊට පස්සේ ඒකට මේ මාස්ටර්ට විශ්සු රිලව් බලන්න කියන මං ඉන්න වැත්තේ රිලව්ත් නැහැ මොකක්වත් නැහැ. නමුත් ඇස් දෙක වහගත්තකම රිලව් එබිකම් කරන්න ගත්තා. දෙවෙනි දැසි ගියාට පස්සේ කිව්වලු ලි කරදරයක් දැ මට නිඳ යන්නෙත් නැහැ. කොයි වෙලාවෙ රිලව්ද? ආයෙත් රිලව් බලන්නකෝ. ගෙදර ගිහිල්ලා දැන් රිලව් ඇත්තී කියලා බලනකොට එක එක්කත් එන්නේ නැති. ඇත් දෙක වහගත්තාම දැන් රිලව් පේන්නේ. ඊට පස්සේ දැන් මෙහා හිතවලු මේ මාස්ටර් ගාව විශාල හුණියමක් තියෙනවා. බලන්න එපයි කිව්වොත් බලනවා. බලන්නකොත් පේන්නේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා කිව්වලු අනේ සෑහත් මං දැන් රිලව් බලන්න ගියාම පේන්නේ නැහැ. ඊට පස්සේ කිව්වලු දැන් ඔයා කිව්වේ නම් හිත හිත කියන දේ කරනවා කියලා. බලන්න එපයි කිව්වොත් පේනවා. බලන්න කිව්වොත් පේන්නේ නැහැ. ඊට පස්සේ කිව්වලු අනේ සමා වෙන්න මගේ මේ තාපේ අයින් කළ දාන්නේ කියලා. ඊට පස්සේ පේන වෙලාවට බලන්න නැතිලා නිකන් ඕක තමයි හිතේ ඇති. මම මාස්ටර් වුණත් මගේ හිතෙත් ඇති ඕම තමයි. උඹ අර පැහැිය වෙන්න කියන නිසා මම උඹට කිව්වේ පුළුවන් නම් රිලව් නොබලා හිටපන් කියලා. මොකහටවත් එහෙම ප්‍රකාශ කරන්න බෑ. ඒ ප්‍රකාශ කිරීමේදී වැඩිම දුක් විඳින්නේ හිත ගැන දන්නේ නැති කෙනා. එයා හිතන නෑ නෑ මං සීල් ගත්ත නිසා මම නිස්සාරණ වලට ගිය නිසා මේ කාට වටේ ඉන්න ඔක්කොටම බහවන හරිය නිසා මටත් බහවන හරියන්න ඕනේ කියලා. කද්දාවත් එහෙම කරන්නේ නැහැ. හැම කෙනාටම තියෙන අසීකිත මනසක්. ඉන්ද්‍රිය দমনයක් නැහැ. ඉතින් ඒ වෙලාවක මගේ හිතේ මගේ సంతානේ මා තුල ඉන්ද්‍රිය দমনයක් නැහැ කියලා තේරුම් ගන්න එකත් නිවන් දකින්න වගේ වැඩක්. බාහිර ගන්න එක මගේ හිතේ කොච්චර ශිල්ප දැක්කුවත් ඒ විශේෂ වල මම විශේෂඥ වුණාට හිත පැත්තෙන් බලනවම තාම ඉපදිච්චි නැති බොක්කේ ඉන දරුවෙක් වගේ කිසිසේත්ම ඇත්තේ නැහැ කියලා අන්න ඒක පිළිගන්න බැරි නිසායි අපිට මේ කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රශ්න. කාට හරි පිළිගන්න පුළුවන් නම් ඉදරන් දමන්නේ නැහැ. ඉතින් කොතන තිබ්බත් එකයි. සමහර විට නම් මේ මට විතරයි අල්ලපගේ දේ කරන්නට නැහැ ළඟ ඉන්න එක නම් ෂෝක් එකකට භාවනා කරනවා මට විතරක් මේ රිලව් පේනවා එක්ක රිලව් නොපෙනෙනවා කියලා. කොයි එකත් එකයි කොයි එකියත් එකයි. මේක හරියට ප්‍රකාශ කරන්න ඉගෙන ගත්ත දවසේ භාවනා 50ක් ඉවරයි. යහ කියයි මම ආස්වාස්වාස හිත දානවට ආස්වාස්වාස දෙක බලනකොට හිත පිට යනවා. ඒක කියන්නේ හැබැයි අඬ අහුව ගෑමකට නෙමෙයි. කන පින්දමකට නෙමෙයි හැටි. ආය අරගෙන හිත තියෙනවා ආය පිටපයින්නවා. මෙන්න මේක අඬන්නේ නැතුව, චරිචුරු ගන්න නැතුව මේක වාර්තා කරන්න කී දවසේ භාවනාවේ 150ක් ඉවරයි. ඉතින් මම දැන් අවුරුදු 40ක් විතර මේ බිස්නස් එකමනේ කරන්නේ. දිගටම බාන මම ඉතින් දිගටම දන්න දෙයක් තමයි හැම කෙනාගේම එකම චෝදනාවක් තියෙන්නේ යම් වෙලාවකට හිතක් අර හිතට අරමුණක් අඳුන්ලා දුන්නොත් එදා ඉඳලා හිතේ නොදැමුණු ගතිය වැඩි වෙනවා. එදා ඉඳලා අසංවර ගතියක් එනවා. නැති වෙලාවේ හරියට නිකන් කැලේ ඉන්න මීහරක කිසිම කරදරයක් නැතුව ඉන්නවා. මේක ගෙනල්ලා ගම්මැද්ද බැඳපුවා මොකද වෙන්නේ? පුදුමාකාර කුරු ගති පාන. වතුරේ ඉන්න මාළුව වතුරේ ඉන්නකොට කරදරයක් නැහැ. පොඩ්ඩක් දාන්න බලන්න මොකද වෙන්නේ කියලා. මැරෙන කම්ම ගැහෙනවා. ඒ වගේ හිතට අරමුණක් දීපු ගමන් භාවනාරෝණ දීපුගම හිතේ තියෙන නොදමුණු ගතිය පේනවා. මේකට බයයි. මේක හොඟ දෙනෙක් හිතනවා වෙන බේතකින් සනීප කරන්න. එහෙ නැත්නම් වෙන මැජික් එකක් ඇති මේකට. එහෙ නැත්නම් මෛත්‍රි බුදු ආමරාවිල අත දිග අරපුවහම මගේ හිතේ තියෙන ඔක්කොම අන්ද දමණය වෙන නැති ගති නැති වෙයි. මෙන්න මේදවව තක්සේරු කරනවා වෙනුවට මේ දමණය කරන්න බැරි බව තේරුම් ගන්න එක, බැරි බව පිළිගන්න එක විශාල ජයග්‍රහණයක්. ඒකට පස්සේ තමයි අපිට එයාට ඊට පස්සේ මේ සටහන මොකද්ද කියලා පේන්නේ. ඉතින් ඒකෙදී අපේ දවස් ලාකච්ඡා කරා වගේ හොඳ ලස්සන සූත්‍රයක් තමයි මම උකාරා වෙලාවට ඒක උද්දෘත කරනවා. මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ හොඳටම වයසට ගිහිල්ලා පැවිදිච්ච හාමුදුරු කෙනෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මම හරි ආසයි ස්වාමීන් පැත්ත කරලා විවේකීව බණ භාවනා කරන්න මට කමට අහනක් දෙන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ නාකි ඇවිල්ලා පැවිදි වෙලා මල කරදරේ අර වෙන වෙනම කමටහන් ඉල්ලනවා. දැන් මෙච්චර දීලා තියදී තවත් මොනවද කියලා වගේ දැන් මම ඔබ නාකින්ද බයිනවා කියලා මට බැන්නට මේ මාළුගේ පුත්‍ර සූත්‍රයේ බුදුහාමුදුරුවෝ එහෙමම කියනවා. කීලි වෙලලා ඉතින් හොඳ නෑ නේ අර නාකියට ප්‍රශ්නයක් අහන. ප්�‍රශ්නයක් අහලා කමටහන දෙන්නේ ප්‍රශ්න සාකච්ඡාවකින්. ඒ සාකච්ඡාවට පස්සේ මාළුගේ පුත්‍ර ස්වාමීන් වහන්සේට මේක වැටහිච්ච හැටි නාකිය වුණත් මීටර එක හොඳයි මට පේන. අතහකල කියන බුදුජාණන් වහන්සේට ඇහැ සසංවර වෙන හැටි සහ සංවර වෙන හැටි, කන අසංවර වෙන හැටි සහ සංවර වෙන හැටි, එක 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 ગાත එක එක ඉඳුරන්ට එක එක ගානේ සංවර අසංවර බෙහෙදේ දෙකකින් ගාසාපද 12ක් බුදුජාණන් වහන්සේට මතක් කරනවා. මෙන්න ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ කියපු දේ වැටහෙන මෙහෙමයි. රූපං දිස්වා සති මුත්තා. ස්වාමීන් වහන්සේ යම් වෙලාවක මම රූපයක් දකිනවා අසතියෙන්, සතිය මොට්ට වෙලා සතිය කිසිම තියුණු කමක් නැහැ. පියනිමිත්ත මනසි කරති අනේ මට ලස්සන රූපයක් ලකින්ට ලැබුණා කියලා අර දැකපු දේ පිළිබඳව ආඩම්බර වෙනවා. ඒක අපි ගත්තේ සක්මන් කරනකොට සක්මනේ තිබුණ හිත එකපාරට රූප බලන්න යනවා. ඒකට හේතුව මොකද? සක්මන් කරන මනුස්සයාට සක්මන කම්මැලි, නීරසයි, එපා වෙනවා. ඒකට මොන රූපේ දැක්කත් මොන සද්ද දැක්කත් පයින්. එතකොට ඒ දකින්න රූපේ දකින්න සද්දේ අර කර කර යන සක්මන්ට වැඩිය හරි ප්‍රියමනාපයි. ඉතින් ඒ නිසා රූපන් දිස්වා සති මුත්තා පිය නිමිත්තක් මනසික කරෝති. සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිතති. බොහොම මනාප හිතකින් කියන නේමල කොන්තු මේ කකුල් දෙක දිහා බල බල ඉන්නේ. ඊට වැඩිය හරි ලීසි මේ රූප බලන එක. බැදිච්ච හිතකින් ඒක දිහා බලලා එයි ව්‍යංජන අනි ව්‍යංජන හොයන්නේ අපටන් අරගන්න. මේ ඥාන රූපයක්ද පිරිමි රූපයක්ද එන එකක්ද යන එකක්ද ඒකේ ව්‍යංජන අනි ව්‍යංජන බඩ ගන්නවා. එතකොට මේ බැඳිච්ච හිතකින් සාරත්ත හිතකින් ව්‍යංජන අනි ව්‍යංජන බලන පටන් ගන්නවා. අනේකා රූප සම්භවා. ඒ කිනාට ඒ බලන රූපයේ පිළිබඳව උදුමාකාර විවිධ අරමුණු විවිධ වෙලා පේන්න පටන් ගන්නවා. නැත්නම් තස්ත වඩන්ති වේදනා අනේක ආරූප සම්භව. අර දකින රූපයේ පිළිබඳ කතන්දර ගොතන්න පටන් ගන්නවා. ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා. ඒක දිගේ වැල් වටාරම් කතන්දර යන්න පටන් අර ගන්නවා. ඒ විදිහට අර දැකපු රූපයේ වේදනා විඳීම් රාශිය වැඩි වෙන්න වැඩි වෙන්න අභිරමණේ වැඩි වෙන්න වැඩි වෙන්න විවිධ රූප පේන්න පටන් ගන්නවා. ආරකාව විහෙසාව ඒ කිනාට බැඳීම සහ ගැටීම කියන දෙකෙන්ම පෙළෙන්න පටන් අර ගන්නවා. බුදුමහා කරණෝපන් කෙලස් රාශියක් උපදින්න පටන් ගන්නවා. අර කයේ පයේ තිනකොට හිතේ කෙලෙස් නැතුව තිබුණ එක රූපෙට ගිය ගමන් ඒක හරි අබිරමණි වෙනසලු කිපෙනසලුයි ආසවිනසලුයි අභිජ්ජාව විහෙසාව එක්කෝ ඒ රූපෙට බනිනව නැදකෙ විතර මේ භාවනා කරන තැන නරක කෙනෙක් ඇවිල්ලා මට ඇහැ ගැහුණා නැත්නම් හොඳ කෙනෙක් ලකින්න හම්බුණා කියලා බැනුනා හිතත් එක ගැටෙනවා එතකොට පුදුමාකාර කෙලස් තුගයක් වැඩෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් නූපන් කෙලස් රාශියක් වැඩෙන්න පටන් ගන්නවා එවං ආචිනතෝ දුක්ඛං ආරානිබ්බාන උච්චති මෙයා මේ විදිහට මේ සක්මන් කරන්න කියලා පුදුමාකාර කෙලස් තෝගයක් රැස් කරනවා නිවෙනින් ඈත් වෙන්න පටන් ගන්න මේ තමයි උපදේශයක් නැති භාවනා පිළිවද නොදැනවත් වෙලා ඉන්න කමඨාන සුද්ධ වෙච්ච නිතිකනාගේ හැටි නමුත් කවදා හරි මේක දැනගෙන මෙහෙම තමයි පටන් ගන්න කාගෙත් හැටි එහෙම තමයි නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ කියලා මම යන්නේ පයේ පොළේ වදින එක බලන්ඩයි ඒ නිසා මේ බාහිර රූප අභිරමණය කරන එක මට ගැළපෙන්නේ නැහැ කියලා රූප අභිරමණය නතර කළා රූපන් දිස්වා පතිස්සතෝ මගේ හිත අරමුණෙන් පිටපැන්නා කියලා සතිය පිටුන ඒ වෙනතන් ගෝච රජ්‍යත් භූමියෙන් හිත පිටපැන්නා මේ භව යාට තේරෙට පටන් ගන්න යායතු නික්ලේශී මාර්ගය තබා හිත පිටපැන්න බවට සතිය පිටිනවා එහෙම නැත්නම් ඒකට බුදුරජාණන්සේ සරති කියන වචනේ පාවිච්චි කරනවා නික්ලේශී මාර්ගෙන් හිත බාහිරයට පිටපැන්න. අන්නේ සර මේ මේ විහිදන කොටම ඒකේනා අර වගේ සාදර හිතින් ඒක අභිරමණය කරන්නේ විරත් චිත්තෝ වේදේති අනේ මම මේ ලස්සන නික්ලේශී මාර්ගේ යනකොට මේ රූපයක් ඇවිල්ලා මගේ හිත කෙලෙසට අදින්නයි දැන් හදන්නේ. තංච නාජ්ජෝස තිටති එක අභිරමණය කරන්න. ඒ කියන්නේ ව්‍යංජනාලු ව්‍යංජන බලන්න යන්නේ. අංග ප්‍රත්‍යංග බලන්න යන්නේ. කතන්දර ගොතන්න යන්නේ. අභිවදනය කරන්න යන්නේ. දැනගන්නවා මම දැන් ඇදිලා යන්න හදන්නේ කියලා. ඒ වෙලාවේදී පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදයා දාන්නවා මම දැන් පයේ නෙවෙයි හිත පිට ගිහිලයි කියලා දාන්නවා. රූපයක් බලන බව දාන්නවා. මම මේකේ අභිරමණය හෝ තරහක් ඇති වෙච්ච බව වේදනාවක් දැනෙනවා. ඒ කියන්නේ පිට ගිහිල්ලා පිට වෙලා හිත පිට යෑමෙන් වෙච්ච දේ දැනෙනවා. එයා කවදාහකවත් ඒකට ඒ හිත පිට ගිය කියලා දැනුණට කී යතිනෝ පචීතියා දැනගන්නවා මෙන්න කෙලෙස් උපදින හැටි නෝ නෝපන් කෙලෙස් සහිතව තිබුණු චිත්තසංතානේ මේ පයේ තිබුණ හිත වැට කඩාගෙන යන හරකෙක්ගේ ගිහිල්ලා ඇහැට ගිහිල්ලා දැන් ඇහි රූප උපදින හැටි එහෙම නැත්නම් නෝපන් අකුසල් උපදින හැටි එයා දකින්න නිසා එයාට තේරෙනවා අනේ බුදු කෙනෙක් නොඋපදින්න අනේ මම භාවනා කරනකොට භක්මං කරන හිත පවත්තන්නේ පයේ බව නොදැන ගන්න මේ රමණීය කළ යුතු දෙයක් නෙවෙයි කියලා මම ඉක්මෙන් නැතිව ඉඳ මොන තරම් කෙලෙස් වාසියක් එන්න පුළුවන්ද කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා එතකොට එයා කෙලෙස් වඩන්නේ නැහැ සංවේගයක් ඇති වෙනවා. මට අවශ්‍ය නම් දැන් පයට යන්න පුළුවන්. ඒතකොට කෙලස් කැපෙනවා. නතර වෙනවා. නමුත් මේ හිත අසුචි ටිකක් හඳ අදින බල්ලෙක් වගේ, මැරිච්ච බලුකුණක් හඳ හදන කබරෙක් වගේ අර රූපෙට යන හැටි දකින්කොට එතනම තමනේ කෙලස් මේරිලා මුකුත් වෙලා නැහැ. යට තේරෙන්න පටන් ගන්නවා නොදැමුණු හිත දිශෝ දිසඤ්ඤන්තං ගයිලා වේරී වාපන වේරී. හොරෙක් හොරෙකුට කරන දඬුවම වගේ දඬුවමක් කරනවා. එහෙම නැත්තම් හතුරෙක් හතුරකට කරන දඬුමක් කරනවා මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නම් තතෝ කරේ අසංවර හිත ඒ පාපතරයට ඒ තරම් දඬුවක් කරනවා ඒ නිසා මේ රූපේ දිගේ අභිරමණය කරමින් කතන්දර ගොතමින් දිගට යන්න යන්න කොච්චර කෙලෙස් වෙනවද කියලා දැන් Tamanට ඒ සංසිද්ධියේදීම දැනෙද්දිම සතිය පිටරොණ විශාල සංවේගයක් ඇති වෙනවා. එයා එතකොට අර අභිරමණය නෙවෙයි කරන්නේ. අනේ මගේ හිත කවමදාකවත් මගේ හිත සුදු හිත සුව පිණිස නෙවෙයිනේ වැඩ කරන්නේ. අභිවෘතිය පිණිස නෙවෙයිනේ වැඩ කරන්නේ. කෙලස් වලටමයි දුවන්නේ කියලා. ඒක පිළිබඳ කීයති ක්ෂය වෙනවා. කෙලස් කීයති නොපචියති. ඒවංසෝ චරති සතෝ අරමුණේ නෙවෙයි ඉන්නේ රූපයක් දකින බවක් දාන්නවා. රාගයක් ඇති වෙච්ච බවක් දන්නව හැබැයි පූර්ණ සතිය. මේකට තමයි සති චරණේ කියලා කියන්නේ. මේ අරමුණු කලබර නැති, බාධා නැති තේකේ හිතේ පවත්තන එක නට වඩා බොහොම දියුණු කස්සත්වයක් මේක කතා කරන්නේ. අරමුණක් ඇවිල්ලා. يعني කෙලෙස් අරමුණක් ඇවිල්ලා. රාගයත් පහළ වෙලා. ඒක රූපයක් බව දනහොඳුඩ සතියෙන් ඉන්නවා. ඒවං සෝචරති සතෝ ඒවං අපචිනතෝ දුක්ඛං. එයා දැනගන්නවා මම භාවනා කරපු නිසා මට අවශ්‍ය නැහැ. නික්ලේශිතෙන්ද යන්න පුළුවන්. අර කෙලෙස් මාර්ගයේ කපලා දාන්න පුළුවන්. කොයි වෙලාවකද හරි නිබ්බාන සම්තිකේ උච්චති. මේකට තමයි නිවන කියලා කියන්නේ. කෙලෙස් මාර්ගය තබා නික්ලේශි මාර්ගයට එනවා. ඉතින් මේක කවදා හරි කොතනකදී හරි භාවනාවකදී සක්මණේදී කාට හරි වැටහුණා නම් තේරෙයි. බුදුහාමුදුරෝ ඔහිත වැඩිය කොච්චර උපදාලා කිව්වත් මේක තේරුනේ නැති කෙනාට කවදාකවත් ඊර නෝපන් කෙලස් කපා හැරීමේ ක්‍රමේ මාතේ තියෙන දෙයක් බව තේරෙන්නේ. එයා හිතන්නේ මේ බලන රූපේ නරක නිසා තමයි මට කෙලස් ආවේ. එහෙම නැත්නම් මේක වෙන කෙනෙකුට මේක නතර කරන්න තිබුණානේ. එහෙම නැත්නම් ඒක ගැන පශ්චාත්තාප වෙනවා එකකින්වත් කෙලස් කැපෙන්නේ. කිසිම පශ්චාත්තාපීමක් නැතුව මගේ හිත නන්නත්තරයි. මගේ හිත අගෝචර භූමියේ තියෙන කලබල වෙන්න එපා. ඔය ට ඉස්සලා රාත්තල් ගාන දැන් සෝ කාපු එකේ දැන් තේරෙනවනේ. වැට කඩාගෙන යන හැටි. දැන් තේරෙනවනේ අසුචි කණ්ඩන බල්ලෙක් වගේ හිත යන හැටි. ඒක දැකලා සිද්ධ වෙන සිද්ධිය බලන්න පුළුවන්කමක් තියෙනවනම් පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මේ අවුරුදු 2000යි 30ක් ගියාට සාසනේ පණ තියෙනවා. කහ කෑල්ල දෙකේ කැඩුවා වගේ සාසනේ තියෙනවා. අපි මේ ගෑනු හෙලිවැල්ලෙන් ඉන්න නිසා තමයි අපිට භාවනා කරන්න බැරි කියලා ගෑනුන්ට රෙදි අන්දන්න කතා කරනවා. සදාචාර කරන්න කතා කරනවා. හෙලිවැලි කැතිකම තියෙන විල්ලජ්ජ නැතිකම තියෙන තමන්ගේ හිතේ. ඒක තනිව කරන්න නැතුව ගෑනුන්ට රෙදි අන්දුවට හරියන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. කතෝලික මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. අපේ හිතේ තියෙන එක තේරෙනවනම් ඒ තේරුමේ ඉන්නේ නිකන් පොත් කියවලා නෙමෙයි මේ වගේ ඉන්ද්‍රිය තමයි. ඉන්ද්‍රම් පිළිබඳව අවබෝධය මේ විදිහට කනට ශබ්දයක් ඇහෙනකොට නාසයට ගඳ දිවට රස කයට පහස හිතට හිතවිලි එනකොට මාළුන්ගේ පුත්‍ර සංසේ දිගට කියනකොට සරුවච්චන් හංසිට ඇති වෙච්ච සතුට නිසා ඒ සරුවච්චන් හංසේ නැවත ඒ ගාථා ටික කියන එක ශ්‍රී මුක දේශනාවක් කරන්න බුද්ධ වචනයක් කරන්න. ඉතින් ඒක නිසා භවනා කරන්න කෙනා තමන්ගේ වැරදි දකින්න පිට කෙනෙකුට වෙන්නේ තාමේ මනුස්සයා රූප බලනවා වගේ තමයි. පිට කෙනෙකුට වෙන්නේ තාම කෙලස් උපදිනවා කියලා වගේ තමයි. පිට කෙනෙකුට වෙන්නේ තාමත් අසංවිධිතයි කියලා තමයි. නමුත් මේකේ නා දන්නවා දැන් මම දන්නවා මෙන්න මෙච්චරක් වැරදි වෙනවා. මගේ හිතේ හැටි මෙහෙමයි කියලා දැනගෙන ඒක පිළිබඳව පශ්චාත්තාප වෙන්නේ අනිත් දවසේ ඉච්ඡත දුර යන්නේ ඉස්සෙල්ලා අච්චරම අභිරමණය කරන්න ඉස්සෙල්ලා නතර කරන්න පුළුවන් ගතියකට එනවා. අන්නේ ඒ බව තේරුම් ගන්න තරම් සතියක් තියෙනවා නා ඒක නා කැලවිලා ඒක නා නිවනට කිට්ටුයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවර ගතියට ආවට පස්සේ තමයි මිනිස්සයා අමනුෂ්‍යයා දෙක තේරෙන්නේ. ගසක කැපුම ගස මුල පෑදුමින් දැනි, හානා හිය පානාඬ හැරෙන් දැනි. මිනියා නොමිනියා යන කඩිසරෙන් දැමේ, අමුතු බද්දීම අත ඇල්ලුමින් දැනි කියලා කියන යන ගාමනේ කඩිසරකම තේනවා. යන මාර්ගයෙන් කියන්න පුළුවන් මිනිහා යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. භාවනාව පටන් ගන්න කවදා හරි අන්නේ වගේ හිත පිට ගිය වෙලාවක වෙන සංගතිය මෙන්න මේකයි කියලා කලබල හිතකින් තොරව සත්‍යයෙන් යුක්තව වාර්තා කරන්න පුළුවන් නම් එයාට කමඨාන් වාර්තාවත් හොඳයි. ඇත්තටම කියනවා නම් ඊට පස්සේ කමඨාන් සුද්ධ කරන්න ඕනෙත් නැහැ. එයාට ඇත්තටම පුළුවන් ඊට පස්සේ තනියම වෙලා පැත්තකට ගිහලා භාවනා කරන්න. කවුරක්වත් අවශ්‍ය කරන්නේ මොකද දන්නව පිටේ යනවත් දන්නව යනකොට මේක මේ පල්ලෙහාට කඩාගෙන යන වාහනයක තිරින්ග තද කරන හැටි දන්නව යන වාහනයක අන්න ඒක දෙන්න බලන්න දරුවන්ට ඔච්චරයි අපිට දෙන්න තියෙන්නේ දරුවන්ට එහෙනම් මේ ලෝකෙ මට්ටම් කරන්න හරි සබ්බිය දේවල් අසබ්බිය කරන දේවල් නැති කරන එක නෙවෙයි දරුවෙකුට කියලා දෙන්න ඕනේ මේක යද්දි නතර කරන්න පුළුවන් කිය නතර කරන්න කොහොමද නා කියන්න නා කිච්චෙන්ටවත් බෑනම ඉතින් දරුවන්ට කොහොමද කියලා දෙන්නේ මුණු දිහා බලනකොට මට වෙනවා එන ගහච්ච තෝම් පිටටි වගේ. ඔබ සතුටක් මේක කරන්න ඕනේ කියන ගතිය නෙවෙයි අනේ අම්මේ කවදා මේක කරන්න අපි මෛත්‍රී බුදු ආමරණකන් ඉඳලා හරි මේක කරගන්න ඕනේ කියනවා මිස. තාම මේක ඔළුවට ගත්ත බව පේන්න නැහැ. හැබැයි මාළුකේ පුතාඳුරු නාකිය. ඒ ආඳුරු එක කරලා දියෝ. ඒ ආඳුරු නොබෝ කලකින් නිවන් දැකලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා මේ ඉන්දිය සංග්‍රහ කතාවට පස්සේ ආජීව පාරිශුද්ධි සීලයට. ආජීව පාරිශුද්ධි සීලය කියලා කියන්නේ බඩ රස්සාව. තමන් කරන රැකියාව තමන් මේ බඩ ගෝස්තරේ හොයාගන්න හැටි කෙලින්ම සීලයට සම්බන්ධයි. ඒක නිසා යම් කිසි කෙනෙක් දැන් තංගිහානම් හිඟාකට જાතියෙන් කවුරු හරි තඹලා දෙන බතක් ආපු නිසා ඒ ඉතින් බඩ ගෝස්තරේ ඔච්චර තමයි ඉතින් අපිට කාටවත් දොස් කියන්න විදියක් නැහැ. මොකද දින දිගේ කාලා ජීවත් වෙන්නේ. හම්බ කරගෙන කරන මිනිස්සයා තමන්ගේ හම්බ කරන දේ හම්බ කරන ආකාරය තමන්ගේ ජීවන රටාව පිළිබඳ වග වෙන්නේ නැත්නම් බල්ලු මරලා හරි කමන්නේ බලල්ලු මරලා හරි කමන්නේ සල්ලි හොයන ජීවිතේ ඒ ආජීවයේ වැරද්ද කොයි ආකාරයෙන් භාවනාවට බලපානවද කියලා බොහොමම හරි විස්තරකරනද ඒ කෙනා වග වෙන්නේ නැත්තම් ඒ නිසා ඉන්දියා සංවරයට ගියාට පස්සේ මේ ප්‍රාචමෝක සංවරයට ගියාට පස්සේ තමන් කල්පනා කරලා බලන්න ඕනේ මේ භාවනාවට ආජීවයේ කෙලිම බලපානවා ආජීවය කියලා කියන්නේ ජීවන රටාව එහෙම නැත්නම් බඩගෝස්තරේ වෘත්තිය කියලා කියන්න පුළුවන් මේ මම මේ මුදල් හම්බ කරන්නේ සූරා කෑමෙන්ද අනුන්ට දුක් කරදර දීලාද පරිසරය දූෂණය කරලාද එහෙම නැත්නම් මේ සතුන් මැරීමෙන් හොරකම් කිරීමෙන් ආදී නරක අනේසන වලින්ද කරන්න කියලා ඉතින් මේ කනුව බලනකොට නම් කිසිම රැකියාවක අපිට 100%ක් ආජීවයේ තියෙනවා කියලා කියන්න බෑ. නමුත් ਸਰවචනාංශයේ ආජීවයේ අතින් හොඳ වඩා සුදුසු රැකියාවල් තඳහන් කළ තිනෝ ගවිතනදා හරකුම් බැලීම කියන එක. ගෝරක්ෂණය එහෙම නැත්නම් කෘෂිකර්ම. දැන් අද වෙනකොට ඒ දෙකත් කෙලෙසිලා ඉවරයි. අද එක හරකෙක්ගේ මස්රාත්තලක් හදන්න ඉස්සනකි මසට නෙවෙයි කතා කරන්නේ මේ කිරට හරක් හදන එක එක මස් රාත්තලක් හදන්න උට කවන ඇන්ටිබයොටික්ස් ප්‍රමාණයයි කිමිකල්ස් ප්‍රමාණයයි ගත්තොත් ඒ මස් කන පොඩි ගෑනු දරුව වැඩි වියපත් වෙනවා අකාලි. ඒ තරම්ම මේ කිමිකල්ස් එහෙම තරම් රසායනික ද්‍රව්‍ය. ඒ වගේම කවදාකවත් හිතා ගන්න බැරි කුර සහ මෝර රෝගේ ඉන්නේ හරකුන්ට මිනිස්යන්ටත් කුර සහ මෝර රෝගේ එනවා. මුංගෙත් කුර වට වෙන්න පටන් ගන්නවා මේවා කාලා. ඒ වගේම කුකුළු ඇති කරනවා. දැන් වර්ගතර ෆාම් කරන ෆාමින් කරනවා කියලා කියන්නේ. දැන් අපි හිතමු දැන් මේ ඉන්න කවුරු හරි නාකියෙක් නතරයි කියලා. නාකියෙක් හරි. මරණයට පස්සේ දැන් එයා මරණ දවසේ හත් දවසේ දාන තුන් මාසේ දාන දෙනකොට මෙයාම කිකිලියක් වෙලා හිටියොත් එයාම කපලා තමයි දාන දෙන්නේ. මොකද තුන් මාසේ යනකොට කිකිලි කපන්න ලෑස්ති. අර මරිච්ච කාමද දන්නේ කුකුලෙක් වෙලා ඇවිත්ලා තියෙන්නේ ඌම කපලා ලකුවට දානයක් දෙනවා දැන් මේ දාහණයට කබන්නේ කුකුලා ඒකත් අර මරිච්ච කාමද දන්නේ නැත්නම් කුකුලෙක් වෙලා ඇවිල්ලා තියෙනවා අන්නේ ඒ තරමටම කොවි කර්මාන්තෙත් අද සත්ව කර්මාන්තෙත් අද කියලා තියෙනවා මොහොත සර්වචනාංශේ ඉන්න කාලේ සර්වචනාංශේක යහපත් ජීවන රටාවක් විදිහට පෙළලා තියෙන නිසා භාවනා ක්‍රමයට හරියට හරක් බලන මිනිස්සයාගේ ජීවන රටාව සහ ගොවියගේ ජීවන රටාව ආදර්ශයට අරගෙන ගොඩාක් උපමා කතා කියලා තියෙනවා සර්වචන්නාංශේ යහපත් ජීවන රටාවකට. ඉතින් යහපත් ජීවන රටාවක් කරනකොට මේ සංඝයා වහන්සේ නම දානුන්ගෙන් යමක් දෙන කාල ජීවත් වෙන සංඝයාත් මේ নানা ප්‍රකාර අනේසන වලින් ජීවන රටාව ගෙනියන්න යන්න එපා. අනුන්ගෙන් කාල ජීවත් වෙන එකේ ඒ බණට භවනාට ඉදලා ගත කරන්න කිව්වහම සංඝයාග තමයි මේ යහ ජීවන රටාවට ආදර්ශයක් බුදුජානන්තේ ඇති කරේ. උන්වහන්සේත් රජගෙදරින් බැහැලා කැලියට රිංගලා හිඟන්නෙක් විදිහට ජීවිතය ගත කරා. ඉතින් ඒක නිසා අද භවනා කරන කෙනෙකුට තමන්ගේ ජීවන රටාව අයහපත් එකක්ද පරිසරයට හානි කරන එකක්ද එහෙම නැත්නම් සතුන් මරණ හොරකම් කරන වගේ දෙයක්ද කියන එක කල්පනා කරන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙකුට 100%ක් නම් සුද්ධ වෙන්න බෑ. නමුත් මේ ටික ටික පිරිසිදු කරන්න ඕන. අපි මෙච්චරම මේ රැකියාවකට එහෙම නැත්නම් මෙච්චර බඩ රස්සාවකට මහන්සි වෙන්නේ ඇත්තටම අපිට කරන මූලික ඇඳුම් කෑම බීම ගෙවල් දොරවල් සහ බෙහෙත් සඳහාමද නැත්නම් මේ සුඛෝපභෝගී දේවල් සඳහාද කියලා. අපි අද හම්බ කරන දේවලින් වැඩිම හරියක් පාවිච්චි වෙන්නේ රූපලාවන්‍ය සහ සුඛෝභෝගී දේවල් වලට. ඒවට කරන හැම කටයුත්තකදීම අතිකාල සේවාවල් කරන්න වෙනවා, දුර බැහැර යන්න වෙනවා. නමුත් සාමාන්‍ය බඩරස්සාව තමන්ගේ ආහාරය ලබා ගන්න, ඇඳුම ලබා ගන්න, ගෙදර හදා ගන්න, එහෙම නැත්නම් බෙහෙත් පටහනම් මෙච්චර නටන්න ඕන කම නැහැ. ඒක නිසා කවදාද මිනිස්සය ඇති කියන්නේ ඉගෙන ගන්න. එහෙම දෙයක් ඇත්තේ එහෙම නැහැ. කොච්චර ලැබුණත් මදි. ඒක නිසා භාවනා කරන කෙනෙක් ඒ ආජීව පාරිශුද්ධිය ගැන එහෙම නැත්නම් තමන් ගත කරන ජීවිතේ වෙනසක් ඇති වෙනවා නම් පුලෝමහීකාන්තාව සැනසෙනවා. භාවනා කරන කෙනෙක් පාසා පුලෝමහීකාන්තාවත් සැනසෙනවා. මේක සූරා කාගෙන ඉදිරියෙන ජනතාවට, ඉදිරියෙන පොඩිය උන්ට ජීවත් වෙන්න වසන්න බැරි තැනක් ඉදිරිපත් කරලා මැරෙනව වෙනුවට ඛණ්ඩ ජීවත් වෙනව නෙමෙයි ජීවත් වෙන්න ඕනෑවට බත්තික ඛණ්ඩ. මේ ඇඳුමක් අඳිනකොට මේ හෙළුව වහගන්න, එහෙම නැත්නම් මේ ගයක් තුරක් හදවඩපස්සේ ඒක මේ යැපෙන්න පුළුවන් වෙන මට්ටමට හදාන්න, එහෙම නැත්නම් මේ බෙහෙතක් පාවිච්චි කරනකොට ඒක ලෙඩේ ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්න කියලා මේ අවශ්‍යතාවය විකට කියන්නේ. ඒකට කියන්නේ ප්‍රයෝජනේ සලකලා මේව පාවිච්චි කරන්න දන්නවනම් අපේ ජීවිතේ මේ ටික ගොඩාක් කාලෙ ඉතුරු වෙනවා. අපිට මේ ජීවන රටාව සකස් කිරීම හරහා බණ භාවනාට සක්මනට කාලෙ ඉතුරු වෙනවා. අපිට මොනවත් අද කරගන්න බෑ. මොකද අපේ ජීවිතේ අවුරුදු 6 7 පටන් ගත්තාට පස්සේ 27 28 වෙනකන් දිගටම අධ්‍යාපනයට යනවා. කිසිම කෙනෙකුට ගැලවෙන්න බෑ. මේ තමයි ජීවිතේ සුන්දරම වයස. ඊට පස්සේ එතනින්ලා 55 වෙනකන් කරත්ත බැඳගත්ත මීහරක් වගේ කඹරනවා. ඒක ලියලා ඒකෙන් මේ නාතතිය මැරිලා යනවා. ලංකාවේ මේට අවුරුදු 7-8කට ඉස්සෙල්ලා වැඩිම සීදීනස ගැනීම සිද්ධ වුණේ ලංකාවේ. ඒ සීදීනස ගැනීම සිද්ධ වුණේ අවුරුදු 25ත් 55ත් අතර වැඩ කරන ජනතාවට. එකක් හේතුන යුද්ධේ බෝම්බ බැඳගෙන පයින් කට්ටිය නිසා සමීක්ෂණය කරලා බලනකොට පෙන්ලා තියෙන්නේ ඒ හම්බ කරන ගෑණි හෝ මිනිහා, එහෙම නැත්නම් මේ අපේ ශ්‍රම හමුදාවේ එක පවුලකට තමන්ගේ අම්මා තාත්තා දෙන්න රකින්න ඕනේ, ගෑණිගේ අම්මා තාත්තා දෙන්න රකින්න ඕනේ, දරුවෝ බලන්න ඕනේ. අද එක නාකියෙක් හරි නාකිච්චෙක් හරි ලෙඩ වෙච්චාම මොන කරදරයක්ද? ඉස්සෙන්න මැරිච්චාම ඉවරයි. දැන් නැහෙනේ. එක නාකියෙක් ලෙඩ වුණොත්, එක නාකිච්චෙක් ලෙඩ වුණොත් මුළු පවුලම කඹරන්න වෙනවා. මුද කිසි කෙනෙක් ලෙඩ බාර ගන්න කැමති නැහැ. යා කියන්නේ මගේ දරුවා මට සැලකුවේ නැහැ. මම ලොකු පිස්පිතාලට ගිහලා ලැබෙන්නේ නැහැ. ලොකුම දොස්තරට දෙපෙන්නුවේ නැහැ. ඉතින් අර මනුස්සෝ කීයක් කර හම්බ කරලා හතර වර්ගයේ දීමෝපියෝ සලකනවා. ඒ දරුවෝ මොන දී අරන් දුන්නත් ඒක දරුවෙක්ව දීමෝපියෝ පිළිවන් සතුටක් නැහැ. මේ දෙවිය හොඳ බඩු තියෙනවා. මාව ගෙනියන්නකෝ මාකට් එකට. මම තෝරන්න. එක දරුවෙක් ඉස්කෝලේ යන්න මම අපේ පොඩි අයියා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඉස්සර අපි දවසකට එක සැරයක් ඉස්කෝලේ ගියේ දැන් ළමයාත් එක්ක දෙසරයක් ඉස්කෝලේ යන්න ඕනේ ගෙනියන්න එක සැරයයි ගේන්න එක සැරයයි ඉතින් මේව කරනකොට අර මනුස්සයා කොච්චර කඹරුවත් ඉවරයක් නැහැනේ ගෙදර ඉන්නේ එකෙක්වත් මේ මනුස්සයා විඳින විඳමන උදේ පාන්දර සඳ යමුඩේ ගහ ගන්නව තද්ද වෙන්න කිටි කිටියේ සිකුරාද හැන්දෑවේ තමයි යමුඩේ ලියන්නේ හම්බ ගන්න. ගෙදරින් ඉන්න ඔක්කොමලා හිතලා තියෙන්නේ අනේ මේ මනුස්සය කොච්චර කෙරුවත් මගේ ගෑණිකේ අම්මට සලකනවා මට සලකන්නේ නැහැ කියලා මිනිහාගේ අම්මා හිතනවා. එහෙම නැත්නම් තාත්තට සලකනවා මට සලකන්නේ නැහැ කියලා හිතනවා. දරුවෝ හිතනවා අපේ තාත්තට මේට වැඩිය අපිට සලකන්න පුළුවන්. අහල පහල ඉන්න මිනිස්සු හිතනවා මී යක්ෂයාගේ රීරි මාංශේ උරාගෙන කන්නේ. ඒ අමනේටවත් තේරෙන්නේ නැහැ නේ පැය භාගයක් භාවනා කරන්න ඕනේ කියලා. ඒ අමනීටවත් තේරෙන්නේ නැහැ නේ. මේ ලෝකේ වටේ ඉන්න හරියක් ඉන්නේ සීරිමාන්තේ උරා වුණ කට්ටිය. ඒ තියෙද්දි කිව්වොත් එහෙම අනේ උඹට ඔය ඔක කරන්න බැරි වෙනවා. ඒ තරඳ වහකරන නෝ පොඩ්ඩක් භාවනා කරනවා. අනේ ස්වාමීන් වහන්සේ කොහොම කරන්නේ? කොහෙද වෙලා තියෙන්නේ? ඉතින් පහුගිය දවසකට මට ආනන්දයක් වුණා. දැන් අර මිනි වරුන් වැඩිම ලංකාවේ දෙවිලු දැන් සීදීන සාගන්නේ අපි ඒකේ 17 වෙනි තැනට අවිල්ල ඉන්නවා දැන්. මේ මොකක්වත් නිසා නෙවෙයි මේ වැඩ කරන මනුස්සයා පිළිබඳව හම්බ කරන කෙනා ගැන කිසිම කිසි කෙනෙක් සලකන්නේ නැහැ. හිත ආණ්ඩුව විතරේ ටැක්ස් ගන්න හදනවා. ඉදිරියෙන් මිනිස්සුන්ටි කුට්ටි කඩා ගන්න හදනවා. මේ යමනයත් මේ මිනිස්සුන්ට ඒ ප්‍රයෝජනේ සලකලා දේවල් දෙනවා වෙනුවට ඔක්කොමලා හිත සන්තෝෂ කරන්න හදනවා. කරන්න බෑ මේ මා තණ්හා ලෝකයක් තියෙන. ඒ නිසා අර පිටිමැස්ම කියන එක ඇත්තම නෑ. අද මේ රටවල ඔහොම ජීවුණු රටවල සුමානකට පරිගෙවන්නේ සුමාන සිකුරාදා වෙනකොට පුළුවන් තරම් බීර් දා ගන්නවා වාහනේට. එළ සෙනසුරාදා දෙකේම ට්‍රිප් එකක් ගිහිල්ලා හොඳට බීලා හොඳට කහලා සඳ ඉඳලා දුවන්නේ නෑ ඊට. කද්දාකත් ඉතුරුක් නෑ. ලංකාවේ ටිකක් ඒ ගති පේන තියෙන. ඒ වුණත් අපිට පේනවා අපේ අත්තම්මල මුත්තම්මල හිටපු ජීවිතය දිහා බලනකොට මොන තරම් සාන්තිකර ජීවිතයකට ගත කරේ. ලැබෙන දේ මුත්widetildeට අත්තමට හදා බෙදාගත්තා. කවුරුත් එකසේ බෙදාගත්තා. දැන් වගේ ඔය මේ තියෙන කාටම තියෙනවා නැති කාට නැති කතාවක් නෑ. කවුරු ආවත් කමතට කණ්ඩ දෙනවා. කවුරු ආවත් මලගෙදේට කණ්ඩ දෙනවා. කවුරු ආවත් කෙත්‍යයේ වතුර එක දීලා බත් එක දීලා තමයි පටන් ගන්නේ. ඒ ආර්ථික ක්‍රමය අපිට අද නැත්තේ මොකද? අපිට මේ කොහොම හරි කුට්ටිය කඩා ගන්න අපි හදන්නේ. අපි විභාගේ පාස් කරලා යුනිවර්සිටි ගිහිල්ලා දොස්තර වෙලා එහෙම නැත්නම් ඉංජිනේර කෙනෙක් වෙලා අකවුන්ටන් කෙනෙක් වෙලා ඊට පස්සේ සූරා ගන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනුවට යහ ජීවන රටාව කියන එක මේ මිනිස්සු එහෙම කෙරුවට කමන්නේ නැති යෝගාවචරය දැනගන්න ඕනේ. මේ මහා පොළොවට බරක් වෙන්න ඉන්න එපා. අපි සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරමු. මම මගේ ජීවිතය අවුරුදු 26 වෙනකොට සම්බ මට හම්බ වුණා පොඩි පිරිසක් එක හම්බෙන් සිද්ධ වුණේ විශ්වවිද්‍යාලේ ඉන්න හොඳ උගත්තු ටිකක් ඉතාමත්ම සරලයි. මොනම තාලෙන්වත් හොයන්න බෑ. වැඩිම භාවනා කර. කියන්නෙත් නෑ. ඉතින් මං ගිහිල්ලා බැලුවට පස්සේ මේ මිනිස්සු මට කිට්ටු කරන්න බැරි මනසේ ඊ මට හැබැයි ඉතාමත්ම චාම් ජීවිතයක් ගත කරන්නේ පුළුවන් තරම් වැඩ පුළුවන් තරම් කට්ටිය ඉඳලා භාවනා කරනවා කියන්නෙත් නැහැ භාවනා කරනවා. ඉතින් මම එක්කෙනෙක් ළඟට ගිහිල්ලා බැලුවට පස්සේ මේ මිනිහට අවුරුදු 5කට සැරයක් අවුරුද්දක් සැබටිකල් ලීව් හම්බ වෙනවා විශ්වවිද්‍යාලේ. මේ මිනිහා ඒ කාලේ වත්තක්කට ගිහිල්ලා වත්තේ බංගලාව වරගෙන අවුරුද්දම භාවනා කරනවා. වෙන කට්ටිය පිටරට යනවා කාර් එකක් ගේන. පිට කට්ටිය දඟලනවා ප්‍රොෆෙසර් වෙන්න. මෙයා කියනවා මට ප්‍රොෆෙසර් වෙන්න එපා. මම සීනියර් ලෙක්චරර් කම හොඳයි. මගේ தත්ත්වය මට ඇති. මොකද මට මේ වැඩේ කරගෙන යන්න විවේක තියෙනවා. ඉතින් ඔක්කොම අහනවා ඇයි මේ ෆයිට් එකක් දීලා ප්‍රොෆෙසර් වෙන්නේ කියලා. ඉතින් ඊට වෙදී මට ලීසි මේක කියලා. ඉතින් මගේ ජීවිතේ හැඩ ගැහෙන්න මට ගොඩාක් උදව් වුණා. මේ සරල මේ බොහොම අරබිර හොඳ වැසුන්දායක මේ ජීවිතයේ මොන තරම් සාන්තියක් තියෙනවද කියලා මේ හුද්දටම දිනුන ලෝකේ. ඒස හොයනවන්න ඕන කෙනෙකුට ඒ සරල ජීවිතයට නිදර්ශන තියෙනවා. අපි යන්නේ මේ පිස්සු විහාරට පිටිපස්සේ මේ එක එක නාට සෝබන ලෝකයක් මවලා දීලා සබම් බූලු මවලා දීලා එව්වට යන්න හදන ලෝකයකට ගියාට පස්සේ ඉති වෙන්නේ අකාලෙ මැරෙන්න වෙනවා. එහෙම නැත්නම් මරන්න වෙනවා. එනිසා මේ වෙනුවට මේ සරල ජීවිතේ මේක හිතෙනකොට මේ සරල ජීවන රටාව හිතෙනකොට හිතනවා මේ තේරවාදී අවුරුදු 2600ක් ගේනකොට අපි තෙරුණාන්සලා කොච්චර සරල කොච්චර උතුම් ජීවිත ගත කරලා තියෙනවද කිසි කෙනෙකුට කියාපෑමක් නැහැ. ලෝකෙ තියෙන හොඳම මොළ ටික කවදාකවත් ඡන්දෙ இல்லන්නේ කියන්නේ කවදාකවත් ආර්ථික න්‍යායවල හැදුවේ නැහැ කාදාක සමාජයතල ඉහිලට යන්නේ කියන බොහෝම පහත් මට්ටමක ඉඳගෙන කරන්න ඕන ටික කරා. ඉතින් එහෙම પરම්පරාවකින් ආපු මේ ධර්මය අපි වැඩ කරනකොට අපි පුළුවන් තරම් නිහතමානී වෙන්න ඕනේ. පුළුවන් තරම් අහිංසක වෙන්න ඕනේ. ඒ එතකොට තමයි මේ තේරවාදයට කි ගෞරවයක් වෙන්නේ. එහෙම නැතුව මේ ටට්ටුන් නටන තාලට විභූෂණ පහණ්ඩයි නටන්නයි වටන් අරගත්තොත් අද මේ බටහිරේ හොඳටම ආදර්ශ තියෙනවා. සම්පූර්ණ වැරදි. 100%ක්ම මිත්‍යා දෘෂ්ටිකයි. 100%ක්ම මිත්‍යා සංකල්පකයන්. අපි බටහිර ගති වෙන්න හදනවා. අපි බටහිරෙන් ආර්ථික ක්‍රම ගන්න හදනවා. උන් සූරා කෑමේ ඉන්න විශාලම මකරියෝ ටික ලංකාවේ ලෝකේ ඉන්නේ. ඒ උන්දලා දෙන අපිට දින එක කවදාකවත් අපිට දෙයිද අනේ මේ තුන්වෙනි ලෝකේ රටේ මේ කට්ටියට උදව් කරන්න ඕනේ කියලා? කද්දාවත් නැහැ. එහෙම ගන්න මේ සතිය වගේ දෙයක්. අපි තපදක් වගේ දෙයක් අපිට උරුම ජාතික උරුමෙට හම්බ වෙච්ච එකනේ. අපි ඒක සඳහා සැලසුම් කරලා ඊටු ටික බඩගවස්තරයට වෙන් කරගන්නවා නම් පැහැදිලිවම මේට වැඩි සංවිධානාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන්. කිසිම විශේෂඥයෙක් කියන තොරතුරු අහන්න යන්න එපා. කිසිම ලියලා තියෙන පොතක නෑ මේවා. ලියලා තියෙන තමයි නියතමානී වෙන්න, අහිංසක වෙන්න, ජීවන රටාව පුළුවන් තරම් සරල කරගන්න. ඒකට පුදුමාකාර විවේකයක් හම්බ වෙනවා. ඒකට ආසන්නෙන් අනේක තමයි මේ ආජීවියත් එක්ක ආසන්නෙන් අනේක තමයි හතරවෙනි කාරණාව ප්‍රත්‍යසන්නිසිත සීලේ තමයි පාවිච්චි කරන ආහාර ටික ඇඳුම ඉන්න গিදර සහ බෙහෙත් පිළිකර පිළිබඳව තමයි කොච්චර වග වෙනවද කියලා. මම ගොඩ ගහගෙන රට්ටුන්ට පේන්ට නටනවද එහෙම නැත්නම් ආහාරය පාවිච්චි කරනකොට පාවිච්චි කරන්නේ මොකටද කියලා දැනගෙන පාවිච්චි කරා. ඇඳුමක් අඳිනකොට දැනගන්නේ ඒකෙන් විලි වහ ගන්නයි මේ මැසි මතුරු උදර නැති කරන්නයි කරනවා මිස අද ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ ඇඳුම් කර්මාන්තය. ඉස්සර තිබුණේ අපිට තේ රබර් පොල්. ඇඳුම් කර්මාන්තයට මොකද හේතුව? ඒ තරම් ඉක්මනට මිනිස්සු ඇඳුම් මෝස්තර මාරු කරනවා. එනිසා අපේ කෙල්ලෝ ටික සේරම දැන් සන්නාලියක් බවට පත් වෙලා පිටරට යන්න පටන් අරගත්තා ඇඳුම් කර්මාන්තයටමයි. සෝබනි. ඉතින් ඒ වෙනුවට අපි මේ උපාසකමල ඔබ මේ උපාසක මහතුරු අඳින මේ සුදු රෙද්දයි බාපණෑයි දාගත්තට පස්සේ කොච්චර ලස්සන දපා මේ කෙල්ලෝ මෝස්තර කරනවට වැඩිය ඔය කෙල්ලන් හිතෙන මොනම රූපලාවන්‍ය දැමුණත් වැස්සට තෙමුණොත් මොකද වෙන්නේ යක්ෂණියෝ වගේනේ. මේ නාල සුදු රෙද්දක් ඇඳ පියව කොච්චර ලස්සනද කිල්ලු මං හිතන්නේ දන්නේ නැහැ ඒක. දන්නවනේ මෙච්චර වීදම් කරන්න ගන්නේ නැහැ. තමන් පත්‍ය රණීශ්‍රීතියේදී මොනවද මේ පෙන්වන්න හදන්නේ? ඒකට හේතුව ජනමාධ්‍ය උදේ ඉඳලා හැන්ද වෙනකන් මෙන්න මෙව්වා කාපාං. මෙව්වා ඇඳපාං. මෙන්න මෙහෙම ගයක් හදපාං. මෙන්න මෙහෙමයි වැඩේ කියලා අර මව අපෑම නිසා එයාට කියලා වර්තමාන මොහොතේ ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ සැප ක්ෂණ සම්පත්තියේ තියෙන සැප සංසන්දනය කරන්න කිසිම දෙයක් නැති නිසා පුදුමාකාර ජර්මේ ප්‍රත්‍යය අඳුහැර පෑමේ ක්‍රියාවලියක් එහෙම නැත්තම් කියනවා නම් තමන්ගේ මේ සමාජ තත්ත්වෙ පෙන්වීමේ ක්‍රියාවලියක් කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට හරිය කැමැති බහුජාතික සමාගම්. ඒකට හරිය කැමැති දේශපාලනඥයෝ. ඒකට හරිය කැමැති සමාජ විද්‍යාඥයෝ. ඉතින් ඒ කට්ටිය පුළුවන් තරම් මේකට අහස් කූරපත්තු කරලා උඩාරිනවා වගේ උඩාරිනවා. එනොත් භාවනා කරන එක නා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ තමයි විසුද්ධියක් බලාපොරොත්තු වෙන එක නා. මේවා එක්කෙනෙකුටවත් නැතුව ජීවත් වෙන්න බෑ. සබ්බේ සත්තාහාරට්ඨ ඉතික. සීලොන් සත්‍යෝ ආහාරය තමයි රැඳිලා තියෙන්නේ. මේ ඛණ්ඩ ජීවත් වෙන්න එපා. ජීවත් වෙන්න කාපියව්. තුන් වේල වෙනුවට දෙවේල කණේක බටහිර රටට කොහොමඩක්වත් විසර කරන්න බෑ. මොකද ඒගොල්ල වැඩියෙන්ම ජොලි දාන්නේ පාටි දාන්නේ රැයට. ඉතින් ඒක නොකහිරියොත් ජීවිතේම වැඩක් නැහැ. විජේන්ස විකාල භෝජන ශික්ෂාපදේ අයින් කරලා වැඩද කියලා අහනවා හතක් රකින්න. මේ නිසන්නවනේත් ඕක ආවා. පටන් ගන්නකොට මෙච්චර ගාණක් කියන සාන්තය රැයට නම් කැම ටිකක් ඕනේ මං කිය. මේක නාටසිල් බෑ හත් සිල් බැරිද කියලා. පිරිමි කට්ටිය අහනවා මේ පන්සිල් බෑ හතරක්ින් බැරිද පොඩ්ඩක් බිව්වට ප්‍රශ්නයක් නැහැනේ පොඩ්ඩක්. ඒ තරමටම මේ පත්‍ය සම්බන්ධයෙන් අපේ තියෙන වාල් ගතිය මේ මෑතනේ ඔය පටන් අරගත්ත සිංහල ඉතිහාසයේ තිබුණ දේවල් නෙවෙයිනේ. අන්න ඒ වගේ විදේකදී භාවනා කරන කෙනා ඒ පත්‍ය සම්නිසත් සුසීලේ නැත්තම් තමන් පාවිච්චි කරන බඩු ප්‍රදේශ නැත්නම් කොන්සියුමරයිසේෂන් කියලා කියනවා මේකට. එහෙම නැත්තම් කියනවා පාරිභෝගිකත්වය කියලා. ඒ මිදිලා දැන් මෙහි අපි ඉන්න කාලේ බලන්න හරි දුප්පත් කෙනෙක් ඇවිල්ලා පුළුවන් ක්‍රමයට බත්තික උයලා පිඟානට බෙදනකොට ඕක අපිට භෝජන සංග්‍රහ කරගන්න හැකේ. අපි දන්නවනේ අපිටත් වැඩි දුප්පත් අම්මා කෙනෙක් තමයි මේ හැබිලි තියෙන රුපියල් දෙක දාගෙන තමයි මේක උයන්නේ කියලා. අපිට ඔගේ පාටි දාන්න බෑනේ. අන්තිගේ මේ මිනිසුන්ගේ තියෙන සරල ගතිය, මිනිසුන්ගේ තියෙන අහිංසකකම දකිනකොට අපි මේ විභූෂණ පාන්න පුළුවන්ද? ආන්නේ විදිහට අපි මේ ආදර්ශය තියාන පටන් අරගත්තොත් සමාජ ආර්ථික ක්‍රමයටත් බලපෑමක් ඇති කරනවා. ඒක විතරක් නෙමෙයි තමයි හරි අහිංසකකමක් එන්න ගන්නවා විතර. නිහතමානී ගතිය. එතන නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා මේකට එක වචනයෙම තමයි වටේ කරකවන්නේ ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම සන්තුෂ්ටෝ හොති ඉතරීතර චීවරේ. ඉතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ලදයන් සිවුරක් වෙනවා නම් ඒකෙන් සතුටු වෙන්න. ලදයන් සිවුරකින් සතුටු වීමේ ගුණ කතා කරන්නේ. මේකට කියනවා ආර්ය වංශය කියලා. අලද්දාස චීවරන්න පරිතස්ස තමයි මේ જાති සිවුරක් හම්බුනේ නැහැ කියලා තැවෙන්නේ නැහැ. ලද්දාස චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නි ආදීන නිස්සරණපඤ්ඤෝ ආදීනව දස්සාවි නිස්සරණපඤ්ඤෝ පරිපුංචි ලැබුණත් සිවුරක් ඒකට බැඳෙන්න එපා. ඒක මට මෙහෙ හිතුවේ කියලා හිතන්න එපා. ඒ කෙලස් කපන්නයි මේ සිවුර තියෙන්නේ. එහෙම නැතුව මේ විභූෂණ පාණ්ඩ නෙමෙයි කියලා මේ ලැබිච්ච සිවුර ගැන පවා කෙනෙකුට කෙලෙස් උපදවන්න තමන්ට කෙලෙස් උපදින්නට කරන්නේ පාවිච්චි කරන්න එපා. නච චීවර හේතු අනේසනම් අපත්‍ය රූපං ආපජ්ජති. මේ තමන්ට නොලැබිච්ච චීවරක් ලබා ගැනීමට මේ අනම්මනම් වල්පල් කතාවල් අනේසන කරන්න යන්න එපා. ඒ ලැබෙන දේ තමයි කර්මානුරූප ලැබෙන්නේ. නං අනේසන ආපච්චති. සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. මෙහි දක්ෂයා මේ සිවුර තියෙන්නේ මේ බණ භවනා කරන යනකොට මෙන්න මේ කෘත්‍ය සම්පාදනය කිරීමටයි. එහෙම නැතුව මේ තව කෙනෙකුට කෙලෙස් උපදවන්න නෙවෙයි. ඒ සඳහා ඒ දක්ෂ භාවයක් ඇති කරගන්න ඕන. අනලස්සින්න නිතරම ලද දෙයින් සතුටු වීම ලද සිවුර මේ ඉట్లా තියෙනවා නම් මහල හදාගෙන ඒකට කටයුතු කරන්න ලෑස්ති වෙන්න ඕන. සම්පජානෝ හොඳ සීබුද්ධියක් තියෙනවනේ පතිස්සතු මනා සතියේ සිවුර පාවිච්චි කරන්න. මේක සම්පූර්ණයෙන්ම ගියට එහෙම ගන්න පුළුවන්. ලදියම් ඇඳුමකින් සතුටු වෙනවා. ඒකත් ලදියම් ඇඳුමකින් සතුටු වීමේ ගුණ කතා කරන්නේ. මේක තේරවාදී විසින් දෙන ආර්ථික විද්‍යාව. ලෝකෙට දෙන ආර්ථික විද්‍යාව ලද දෙයින් සතුටු වීම. අධික ලැජ්ජාවට කාරණාවක් වෙලා තියෙනවා. අපිට ඕන වෙලා තියෙන්නේ අලුත් මොස්තරේ කෘත්‍ය සම්පාදනය නෙවෙයි අලුත් මොස්තරේ. ඒක නිසා අපිට මේ හසියුපතය සඳහාම දවසේ පැය 24ක් මැදි ඊටත් වැඩි වෙලා යනවා. ඉතින් අපිට මේ පොඩ්ඩක් පැත්ත කරලා බණ භාවනාවක් කරන්න වෙලාවක්. එහෙම නැත්නම් මේ සක්මනක් කරන්න වෙලාවක් නැහැ. මොකද හේතුව සිව්පසයට ගත වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් යම් දවසක මේ සිව්පසය එහෙම නැත්නම් සිවුර ඇඳුම පින්නපාතේ ආහාරේ සීනාසනේ ගෙවල් දොරවල් බේසත්‍ය පරික්කාර බේ මේ හතර පිළිබඳව සූර වුණොත් දක්ෂ වුණොත් ඒ කිනාට කවදාකවත් මේ අරතිය කින කෙලෙසේ බලපාන්නේ නැහැ. අරතිය කියලා කියන්නේ අදි කුසලයේට කම්මැලිකම්. අපිට හොඳ දෙයක් සහ වඩා හොඳ දෙයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක හොඳ දේ තබා වඩා හොඳ දේ තෝරන්න පුදුමාකාර ඥානයක් අවශ්‍යයි. අද බෞද්ධයා වඩා හොඳ දේ වෙනුවට හොඳ තෝරන අමන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන් මේ අදි කුසල් තිබියදී ලාම කුසල් කර. අන්න ඒකට හේතුව සිව්පසේට ගිජුකම කියලා පුදුම සම්බන්ධකමක් බුදුරජාණන්සේ තඳහන් කරනවා. යම් කිසි කෙනෙක් සිවුරට පිටපාතේට සීනාසනෙට ගිලම්පස ටිකට දක්ෂ වෙනවනම් ඒ මනුස්සයා කවදාකවත් අර්ථිය කියන මාර බලවේගයකට යට වෙන්නේ නැහැ. අර්ථිය බරපතල එකක්. මොකද හේතුව කාමාතේ පටමාසේනා ဒုတိය ආර්ති උච්චති කියලා දසමාර සේනා පෙන්වනකොට පළවෙනිම බුදුහාමුදුරුව පෙන්වන්නේ කාමී. ඒ කියන්නේ ඉදරම් පිනවිර තියෙන ආසා දෙක අර්ථිය තමන්ට කලයේ උපරිම කුසලයේ තබා ඊට වැඩිය ලාමක කුසලයකට එකඟ වෙයි. ඉතින් ඒ අතින් බැලුවොත් අද බෞද්ධ ලෝකෙම ගම් අතුරකට යට වෙලා වගේ. දානෙයි සීලෙයි දෙක දැම්මොත් ඉදිරියට අපි දන්නවා දානෙට වැඩිය සීලිය උංගෝ කිලවරක් කරකට බැරි අධි කුසල් කියලා. නමුත් දාන දෙන්න පෙළමෙන පිටසත් සිල් ලකින්න පෙළමෙන පිටසත් බැලුවොත් දාන දෙන්න ඕනි තරම් සෙනඟක් එයි. කියුවොත් එම අපි එකතුමානයක් එක දිගට ඉඳගෙන සිල් රකිමු කියලා කීයක් යාති කියනවාද ඒක කරන්න බැරි වෙයි. ඒ දාණය දෙන්න සල්ලිත් ඕනේ ප්‍රතිග්‍රාහකයෙකුත් ඕනේ සේරම ඕනේ සිල් ලකින්න මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. සම්පූර්ණම සීරසියක් නොමිලේ. නමුත් ඒතියෙදි බලන්න කීයෙන් කී දෙනාද අපේ ජීවිතේ මෙන්න මේ ශික්ෂාපදේ අපි දිගට රකින්න ඕනේ කියලා ගණ්ඩ කැමැති. මුඟ දිනකොට පේන්නේ ඒක නිකන් අනවශ්‍ය හිර කඳවුරක් වගේ. අධිකුසලයේදී ලාම කුසල් කරනවා. ඉතින් ඒ කටයුත්තට කාටවත් දොස් කියන්න එපා. බුද්ධෝත්පාද කාලයක විතරයි manussත් පැටලාබේ ලැබුණොත් විතරයි ක්ෂණ සම්පත්තිය උපයන්න පුළුවන් වෙන්නේ. ක්ෂණ සම්පත්තිය උපයන්නේ නැතුව අපි බුද්ධෝත්පාද කාලේ manussත් පහේ මැරිලා ගියොත් මේ වර්තමානයේ සතිය පිහිටවන්නේ නැතුව සතිපට්ඨානේ වඩන්නේ නැතුව ඉතින් බුදුරජාණන් වහන්සේ හොරේන් කියන එක තිරිසං කියලා ජීවිතේ මුර්ගීක් වාගේ කියලා කියනවා. බුද්ධෝත්පාද කාලේ තමයි. manussත්ත්ව ප්‍රතිලාභයත් ලැබිලා තියෙනවා. නමුත් බණම් භාවනාවකින් තොර ජීවිතය තිරිසං වාගේ. ඒ නිසා අපි වාගේ පිළිසකට සතුට වෙන්න පුළුවන්. අපි බුද්ධෝත්පාද කාලේ දන්නෝ අපිට ලැබිච්ච manussත්ත්ව භාවය අපි යම් ප්‍රමාණයක් ඒකට ගත කරනවා. ওই කිව්වට ක්ෂණ සම්පත්තිය ලේසි නෑ. කෝපයන්න ඕන. ඒ උපයනකොට මේ සිව්පසේ පිළිබඳ ඔච්චර තෝරන්න බේරන්න යන්නේපා. ලද දෙයින් සතුට වීම කරනවා නම් අද කාලේ දරුවන් වදර දරුවන් හදන પરම්පරාවට විශාල පණිවිඩයක් තියෙනවා. ඒ වදන හදන પરම්පරාව ඉන්න කට්ටිය ඉතාමත්ම දුර්වලයි. මොකද ඒගොල්ලෝ තාම මේ මොන කෑමක් කෑවත් ඉවරයක් නැහැ මදි. මොන ඇඳුමක් කැන්දත් තව අලිට වැඩි හොඳ ඇඳුම් ඕනේ. ගෙවල් වල වුණත් සීමාවක් නැහැ. අපි පිටරට එහෙම ගියාම ඒක පවුලක් අඩු ගානේ ෆිනෑන්ස් එක ගෙවන්න තව අවුරුදු 24ක්වත් රස්සාව කරන්න ඕනේ. ඉතින් පැවිදි වෙන්න පුළුවන් සමහරවිට අවුරුදු 24කට පස්සේ මොකද මේ ගෙට ගත්ත ලෝන් එක තියෙන්නේ. මේ වාහනයට ගත්ත ලෝන් එක තියෙන්නේ. ඔක්කොම ජීවත් වෙන්නේ ණයට. බැලු බැල්මට නම් මහරජා කෙනෙක් වගේ ඉන්නවා. බොහොම කොළඹ නගරේ රැට සිරිපුරමනි ප්‍රීති සාගරයේ ඔක්කොම පුරංගනාවන් සල් පුරවැසියන් බොහොම සතුටින් ජීවත් වෙන හැබැයි කන්නේ ණයට. අද අපේ ලංකාවේ විතරක් හෙට උපදින දරුවා පවා අවුරුදු 50 දැන්ට ලක්ෂයකට කිට්ටෙන්න නැහැ. ඒ දවස්වල ඉලක්කම් කියේ 55000ක් නෑ කියලා. දැන් ඊට වැඩිය නෑ. අපි මේ කරන හැම කටයුත්තකදීම කරන්නේ ණයට. බුදුජානනාංශිකර කියනවා ණය නැතුව ජීවත් වෙන එකට අනනසොකේ කියලා. දැන් අපිටත් අනනසොකයක් තියෙනවා මේ කක්කා අනනසොකේ. ණය නැති ජීවිතේ නෙවෙයි. කක්කා අනාගාමි වෙනවා වෙනුවට අනනසෝකේ තියෙනවා හරියට. ඉතින් ඒ නිසා භාවනා කරනකොට තමයි තේරෙනවා නම් එන්නේ මේ ලද දෙයින් සතුටු නෙමේ ඉඳගෙන ඉඳලා සතුටු වෙන ගතිය. බුරු නොකිය සිටීමෙන් ඉන්න සතුටු වෙන සතිය, සතුටු නොමර සිටීමෙන් ඇති වෙන සතුට, හොරකම් නොකර සිටීමෙන් ඇති වෙන සතුට, කාමීත්‍යාචාරේ නොකර සිටීමෙන් ඇති වෙන සතුට, බුරු හේකේලං හිසචන පස්සේ නොකර සිටීමේ සතුට 100%ක් ප්‍රති. කවුද සමාදම් වෙන්නේ? කවුද මේ සීලේ මම මෙච්චර අමාරුවෙන් රකින සීලේ මම අද දවසේ සතෙක් මැරුවේ නෑ මරන්න හිතක්වත් ආවේ නෑ කියලා මේකෙන් උද්දාමයටපත් වෙන කෙනා ප්‍රමෝදයටපත් වෙන කෙනා එයා සතුටු වේවි සක්විති රජ කෙනෙකුට නැති සතුටක් නේ මට තියෙන්නේ මම අද දවසේ සතෙක් මැරිවෙවත් නෑ මරන්න හිතුවෙවත් නෑ හොරකම කෙරුවෙත් නෑ කරන්න හිතුවෙවත් නෑ කාමීත්‍යචාරය කෙරුවෙත් නෑ කරන්න හිතුවෙත් නෑ බරුවක් හේලමක් හිස්සචන පරිසයක් නැහැ. මෙන්න මේ සතුට එහෙම නැත්නම් මේ සීල පාරිශුද්ධිය කියන මේක කරලත් ඒ සතුට නැත්තම් සමාධි පාරිශුද්ධියක් ලැබෙන්නේ නැහැ. අපේ මේ මාමා කෙනෙක් හිටියා උන්ද මේ අෂ්ටක කියන මුඩි කොණ්ඩේ වැඳලා නැසල් එක ගහගෙන ඉන්නේ. ඉතින් මේ මගුල් ගල්වලදී ඉතින් මේ කුඩා බණ්ඩට ලොකු තැනක් තියෙනවා. එදින දෙක දෙන්න පොරුවේ තියලා ගැට ගහලා මඟුල් මේසෙට ගියාම මෙයා තමයි මඟුල් මේසෙ විවුර්ත කරන්නේ. ඉතින් මොනවා හරි එළවලු ටිකක් කාලා ගෙද. ඉතින් ළඟ ඉන්න කට්ටිය කියනවා කුඩා බණ්ඩේ උතර මස් තියෙනවා, මාළු තියෙනවා, ඉස්සෝ බැදලා තියෙනවා, අරක්කු තියෙනවා. ටිකක් හොඳ දෙයක් කාපන් නෙවෙයි මඟුල් ගෙදර උඹනේ විවුර්ත කරන්නේ කාපන් කියන. උන්ද ඉනයිලා නිකන් ඉන්නේ. ඒ කියනකොට කියනවා එක දවසක් කිව්වලු මේ මඟුල් මේසෙදීම මං වෙනේ මැරෙන්නේ ඉන්න කුකුලෝ තාම ඇහිඳගෙන කනවා මට ඒක ලොකු සතුටක් කියලා. මං ඉන්නේ මැරෙන්ඩිට මාළුව තාම මූදේ පීනනවා මට ඒක ලොකු සතුටක් මං ඉන්නේ මැරෙන්ඩින් හරක් තාම තනකොළ කනවා මට ඒක දකිනකොට ලොකු සතුටක් අපිට තේරෙන්නේ නැහැ මේක අවිට මේ සීලවිසුද්ධිය දුන්නත් ඒක සතුට නෙවෙයිනේ තියෙන්නේ ඊ ගාවට තියෙන එක නෑ කියනවනේ ලදදීන් සතුටියම කියලා ඇත්තටම බුදුරජාණන්සේ සඳහන් කරන්නේ නම් මේ චීවර පින්නපාත සීනාසන කිලම්පත තමයි නමුත් අපි මේ මොන කාගේ වරදණ්ඩයකටද අපි මේ බොහොම අරසාව කරලා සීලයක් රකින්නානේ මෙතන. දිව්‍ය සතුටේ බ්‍රහ්ම සතුටේ මං විතරයි සතුට නැත්තේ. මං හිතනවා මේ අර කම්බුර නැති නිසා මේක හම්බුනේ නැති නිසායි කියලා ඔය කමටන් සුද්ධ කරන වார்த்தාවේ කිසිම තැනක කලාතුකින් තමයි වார்த்தාවක තියෙන්නේ මට ප්‍රශ්නයක් නැහැ කියලා. හැම තැනම ප්‍රශ්න. භාවනා කරලා ඉහළට යන්න ඔය ටෝරි ප්‍රශ්න. මේ ප්‍රශ්න නෙවෙයි මේ භාවනාවේ උත්තර. අපි කාටවත් කියලා නෙවෙයි අපි දැන් මේ සිල් ලකින්නේ මොකෝ අපිට කවුරු දඬුවම් කරලයි. සතුට වෙන්න. බන්ද නිින්දකට යන නිින්දට යන වෙලට සතුට වෙන්න. අපි මේ අද දවසේ සතෙක් මැරුවෙත් නැහැ මරන්න හිතුවෙවත් නැහැ. එහෙම නැත්නම් සතෙක් මරවනවා මරෝදීන් ජීවත් වෙනවා ඇත්තේම නැහැ. හොරකම් කරනවා හොරකම් කරවනවා හොරකම් කරෝදීන් ජීවත් වෙනවා ඇත්තේම නැහැ. කාමීත්‍යචාරය කරනවා කාමීත්‍යචාරය කරවනවා නැත්තම් කරෝදෙන් ජීවත් ඇත්තෙම නැහැ මේකට කියනවා ආජීවය කියලා ආජීව අට්ඨමක සීලය කියලා කියන්නේ අපිට මේක රකින්න මොන තරම් පසුබිමක් අවශ්‍ය වෙනවද ඒ පසුබිමෙන් ලැබෙන ගැම්ම, එහෙම නැත්නම් ඒ ප්‍රමෝදය කියන සතුට තමයි ඊ ගාව භවනා දියුණුවට අත්තල වෙන්නේ. මේ දැනට ලැබලා තියෙන දේ පිළිබඳව, උපේලා තියෙන දේ පිළිබඳව, ලැබිච්ච දේ පිළිබඳව සතුට නැතිනම් මේවා උත්තරම දේවල් නෙමේ. මනුස්ස ජීවිතයේ තියෙන ඉහළම පාරිශුද්ධියක් මේ සීල පාරිශුද්ධිය. ඒක සතුට වෙන්නේ. දීපාන්දර නැගිටපු ගමන් කල්පනා කරගන්න මගේ හිත නිදා ගන්න කොටත් මේවයි, නැගිටින කොටත් මෙහෙම. මට පුළුවන් ද මේ දවසේ මේ තියෙන මේ පිවිතුරු ගතිය, මේ අහිංසකකම, මේ නිහතමානී ගතිය දවස පුරාවට පවත්තන්න. ලේසිම වැඩේ, ලේසිම වැඩේ ඉරියව්ව හිත පවත්තන එක. කොතරද ඉන්නේ? හිටගෙන නම් හිටගෙන ඉන්න බව දැනගන්න. ඉඳගෙන නම් ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදින්න නම් ඇවිදින බව දැනගන්න. නිදා ගන්න නම් නිදාගෙන ඉන්න බව දැනගන්න. ඒ දේ දැනගෙන මේක සීලක ඉඳගත්ත නිසා මට ලැබිච්ච දේ, මේ හතර ඉරියව්වේ මට ලැබිච්ච මේ වාසනාව, අන්නේ ඒ සතිය දියුණු වෙනවා තේරෙනවා නම් කාට හරි තේරෙවි. මේ සීලයකදී ලැබෙන මේ සතුට බුද්ධි විඳින නැති කෙනාට කවදාකවත් ඉහළ සපතක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. උපයවුවට හරියට චීවර පින්න පාත සේනාසන වගේ ලද දෙයින් සතුට වෙන්න පුළුවන්. කොහොමද සතුට වෙන්නේ? 100%ක් සිල් තියෙන නිසා නෙවෙයි. මං ඊයට වැඩිය අද මගේ සීල ගැන මට විශ්වාසයක් තියෙනවා. ඊයට වැඩිය චිත්තක්ෂණ ගාණක් මට ආනපනේ පවත්වන්න පුළුවන් වුණා. ඊට වැඩිය චිත්තක්ෂණ ගාණක් පියවර ගාණක් මට පවත්වා ගන්න පුළුවන් වුණා. ඊට වැඩිය සිද්ධි ගාණක් දත්ම දිනකොට මූණෝදනකොට අතකට හොදන්නවට සතිමත් වෙන්න පුළුවන් වුණා. ඊට වැඩිය චිත්තක්ෂණ ගාණක් වට නිදාගෙන ඉන්නකොට සතිමත් වෙන්න පුළුවන් වුණායි කියලා අර දවසින් දවසේ දේ ලැබෙන ඒ ඒ ඒ ප්‍රමෝදයේ ඇතිදේ ප්‍රමෝද වෙන්න පටන් අරගත්තොත් අපි සංසාරේ කවදාකවත් ඇති වෙච්ච නැති විදිහේ පුදුමාකාර ගැම්මක් ගන්න වෙලාවක් මේ ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක සතුටු වෙන්නේ නැත්තම්, ඒක පිළිබඳව ප්‍රමෝදයටපත් වෙන්නේ නැත්තම් ඉතින් ඉදිරි ගමනක් එන්නේ නැහැ. මුස්පේතු බලපාන. ඔහු නියම බලපාන. ඒකට කියනවා මේ ඒ කැම්බරිල්ලක් වටපත් වෙන භාවනා කෙරුවට කම්මැලිකමේ ඉන්නේ. ලැබෙන දේ වික මොන දේ කෙරුවත් කම්මැලිකමේ ජීවිතේ එනකොට ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා මේ වෙනුවට ප්‍රමෝදයක් ඇති කරගන්න එක සමහර විටක ඉස්සරහ කරන චිත්තවිසුද්ධි කියන වෙලාවදී පෙන්ලා දෙන්න බුදුරජාණන්සේ සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ සීලේ නැතුව ඉඳුරම් පිනවමින්, එහෙම නැත්නම් අපි කිව්වොත් කාම ගුණයන් වඩමින් ගත කරන ජීවිතයේ ඉන්න කෙනාට අහවල් දවසක අර කනගස් බෑව වීසිතුරින් අහත බලන්න වගේ සහන්ෙලියක් ලබන්න පුළුවන් වේද කියලා හිතන්න අමාරුයි. එහෙම තමයි ලෝකේ ජනගහනේ 99.99%ක්ම මිනිස්සු එහෙම තමයි ජීවත් වෙන්නේ. මුක්කක් හරි පෙළපිනකට අපිට හිතුණනේ මේක පිළිබඳව මේ කෑව ඇති පොඩ්ඩක් මේකින් වෙන් වෙන්න ඕනේ කියලා. අබිනිෂ්ක්‍මණයක් කරන්න ඕන කියලා తాවකාලිකව දුරපාට ඇඳගත්ත කටින් නම් ජීවිතේටම කරලා තියෙනවනේ. මේ කවුරුත් කිව්වට නෙවෙයිනේ. ඒ නිසා කවදා හරි කවුරු හරි මේ ගිහිගේ මේ කාම ලෝකෙන් අයින් වෙලා අරණ්‍යයකට ආවයි කියලා. දැන් අපි ඉන්නේ නිස්සරණවණී කියලා කාටවත් කියන්න දෙයක් නැහැනේ. මේ නිස්සරණවණ ජීවිතේ කටුකෝල් සහිතයි. ගෙදර තරම් පහසුකක් නැහැ. නමුත් අපි මේකට හිත බැඳයි කියලා හිතන්නේ. මේක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ නිසා අපි ඉන්නේ නිසන්වනේ කියලා. ඒත් හිත බැඳා නම් නිසන්වනේ හිත පිහිටියා නම් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ නිසන්වනේ හිත පිහිටන හැම චිත්තක්ෂණයකම ලෝකෙකින් එන්න පුළුවන් අසහනතා, දුෂ්කරතා පිහිටින්නේ අපි සතුටින් නිසන්වනේ ඉන්න නිසා. සමාදම් වෙච්ච නිසා. ලෝකයක් අසහන අපින් අයින් වෙනවා. ලෝකයක් වේහස අපෙන් අයින් වෙනවා. දරත පරිලා අයින් වෙනවා. ඒ නිසා නිසන්වන් ලැබෙන පුංචි කරදරෙත් සැපකට හරව ගන්න. ඒක නිසා ලෝකයක් අසහනතා කරදරතා මගෙන් අඩුයි කියලා. මේක කරගන්න දන්නේ නැතුව නිසන්වන් ඇවිල්ලත් අරක නැහැ මේක නැහැ අරකයි මේකයි කියලා මේකේ චෝදනා පත්‍ර හදන්න ගියොත් පුරිව පඬිස් සාති කියනවා ලෝක දෙකක් මැද හිර වෙලා ගෙදර හිටියත් මේ ගැන හිතනවා, මේ හිතගෙන ඒ ගැන හිතනවා, කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ ලැබෙන නිස්සරණවනේ ලැබෙන මේ අපහසුතාව ටික කල්පනා කරලා මම මේ දෙක ඉරුවේ නිය කාමේ නැහැ නේ මලගේ ලෝකෙන් අයිබුණා කියලා. එහෙම ඉන්න කෙනෙක් සරුවචාන්සේ සඳහන් කරනවා කොයි වෙලාවකරි මේ අරණ්‍යයක් දුක් වෙනුවට තමන්ගේ කයේ විතරක් හිත පවත්තනවා. කොයි වෙලාවක හරි හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දාන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දානවා. එතකොට එයාට ලෝකයක් දුක් නැහැ, අරණ්‍යයක් දුක් නැහැ. හැබැයි කයක් දුක් ඉතුරු වෙනවා. මගේ කයේ දුක්. ඒක පුපුරනවා, නලියනවා, එහෙන් කරදර වෙනවා, මෙහෙන් කරදර වෙනවා. කවදාකවත් නැති විදිහට අර කය පේන්නේ ගිය මේ කඩිකුලක් වා. අසුචි වලක පණුව නලියන්න වගේ පේනවා. නමුත් එයා දන්නවනම් මේ කයේ හිත තියන තහක් මට ලෝකයක් දුක් කරදර නෑ, අරණ්‍යයක් දුක් කරදර නෑ. මේ කයේ ටිකක් තියෙනවා තමයි, ඕකට සතුටු වෙන්න. මේ කයේ දුක් දැනෙනවයි කියලා කියන්නේ සතිය පිහිටලා. ඒකට සතුටු වෙන්න. කොච්චර බණ කියන්න වේවි. කොච්චර බණ කියන්න වේවිද මේ භාවනා කරනකොට කයට හිත ආවොත් දැනෙන්නේ දරතයක් තමයි. දැනෙන්නේ පරිලාහයක් තමයි. නමුත් මේ සතිය පිහිටවපු ලකුණක් නේ. ඒක නිසා මම ඒකට ප්‍රමෝද වුණොත් ඒක ප්‍රමෝද වුණා නම් ලෝකයක් දුක් කරදර නැති වෙනවා, අරණ්‍යයක් දුක් කරදර නැති වෙනවා, මේ කයක් දුක් කරදර ඇති වෙනවා. ඊට පස්සේ කයේ තියාගෙන ඉන්න වෙනකොට අපි එක තැනකට හිත ගන්නවා, නාසිකාග්‍රේට හෝ උදරේට හෝ පැවිදිනකොට පතුලට හෝ. එතන හිත හිටියානම් ලෝකයක් දුක් කරදරත් නැහැ, අරණ්‍යයක් දුක් කරදරත් නැහැ, කයක් දුක් කරදරත් නැහැ. තියෙනවනම් තියෙන්නේ අර ගත්ත අරමුණට සාපේක්ෂ දුක් ටික විතරයි. ඒක තැපක් නෑ, ඒක ඒක පිළීමක් තමයි. ඒක දෙවිල්ලක් තමයි. අන්න මේ විදියට එන්න පුංචි දුකක් සරණ ගිහිල්ලා විශාල දුක් ප්‍රදේශයක් ප්‍රතිස්ථාපනය කරන ක්‍රමයක් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසා මේ පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහලයේ තියෙන වචනයක්. ඉතින් කමඨාන් සුද්ධ කරන බයන්න මේ කයෙන් එනෙවත් අපි කරදරයකට බාර අරගන්නවා. අරණ්‍යයේ වෙනෙවත් කරදරයකට බාර අරගන්නවා. එහෙම නැත්නම් අරිය ආදුවට බාර අරගන්නවා. එතකොට වෙන්නේ අපිට අර සන්තුට්ඨෝ හෝති කියලා ලද දෙයින් සතුටු වීම පිළිබඳව ඒකේ ಗುಣ කතා කිරීම පිළිබඳව අපෙන් ගිලිහිලා ඒ කතාව. එනිසා අපි සම්පූර්ණ මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. හරවලා බලන්න කොයි වෙලාවක හෝ ශරීරයෙන් වේදනාවක් ආවනම්, කොයි වෙලාවක හෝ මේ ශරීරේ කම්මැලිකමක් ආවනම්, කොයි ශරීර වේලාවේ කොයි වෙලාවක නිදිමතක් ආනෝ, ආ දැන් සතිය පිහිටලා. අනේ මගේ දැන් සතියේ තියෙන නිසයි මට මේක දැනෙන්නේ කියලා. ඒක සතුටින් වාර්තා කරන්න පුළුවන් ඒ දවසක් හිටන්. කයෙන් ගින දරතේ, වේදනාවෙන් ගින දරතේ මොන දේ හරි සතිය පිහිටපු ලකුණක් කියලා කරන්න ගියොත් අපිට මේ ලද දෙයින් සතුටු වීම ඉතාම ගැඹුරු පැත්තක් තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ රචනය දන්න මනුස්සයට ලෝක සාහිත්‍යයේ පළවෙනිම තෑග්ග හම්බ වෙනවා. Tamanḍa ඇති වෙච්ච වෙහෙස ප්‍රමෝදයෙන් බලනවා, සතුටෙන් බලනවා. එහෙම නැත්නම් ඒක භාවනා ප්‍රතිපලයක් විදිහට බලන විදිහට කතා කරන්න පටන් අරගත්තොත් ලෝකේ ඉන්න වැඩිම සතුට වෙන පුද්ගලයා බවට පත් වෙන්න පුළුවන්. අපේ තියෙන්නේ මොකද්ද? මේ හැම එකක්ම කරදරයකට අරගෙන, හැම එකක්ම කණවින්දමකට අරගෙන, හැම එකක්ම දුකට පිටරලා තියෙන්නේ. ඒ මොකද මේ ප්‍රත්‍ය සම්බන්ධයෙන් අපිට ඇතිවීමක් නැති නිසා. ප්‍රත්‍ය සම්නිසිත සීලයේ ඇතිවීම తీර කෙනාට අපිට කල්පනා කරන්න පුළුවන් අපි අම්මලා තාත්තලාටත් වැඩි අපි ගොඩක් සැප පහසුවෙන් ජීවත් වෙන. නමුත් ඇති කියන්නේ කවදාකවත් ඒ දේ අනුමත කරන්නේ නැහැ. ආන්නේ වගේ තමයි හිතේ චිත්තසංතාන එක චිත්තක්ෂණයක හෝ මේ සීලේ කැඩලා නැහැ. හිත අරමුණේ පිහිටියා. ඒක විතරක්ම කතා කරන කෙනෙක් ගැන හිතන්න. ඒසොට එයාට චෝදනා කරන දෙයක් නැහැ. චෝදනා වලින් එයා දන්නව චෝදනා කරනවා කියලා කියන්නේ කෙලස්. අන්න මේ ක්‍රමයේ අපි ඉගෙන ගත්තා නම් අපි මේ අද රකින්න අපේ සීලය නිවන් දකින්න හොඳට ඕම් ප්‍රමාණවත්. හැබැයි ඒකේ සතුට වෙන්නේ නැති එකනට ඒ ගමන යන්න බෑ. රකින්නත් ඕනේ, රැකලා සතුට වෙන්නත් ඕනේ. ඒ සතුට වෙන්නේ මේ ආර්ථික ලාභ, සාමාජික ලාභ ලබන්න නෙවෙයි. මේ ඉදිරි ගමනට චිත්තවිසුද්ධිය පිණිස අවශ්‍ය කරන පතුලිමේ සකස් වෙලා තියෙනවා කියලා ඒ සතුට ඇති වුණොත් ඒකට කියන හැකි සංඥාව කියලා. ඒකට කියන සක්කෝ කියලා. බුදුරජාණන්සේ සඳහන් කරනවා කරණීයං අත්ත කුසලේන යන්තං තන්තං පදං අභිසමෙච්ච. යම් කිසි කෙනෙක් තමන්ගේ අර්ථ කුසලයේ පිණිස කළ යුත්ත කරනවා නම් පළවෙනිම ගුණය සක්කෝ, උජූච, සූජූච. අද භාවනා කරන්න අතර බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි හැකි සංඥාව තියෙන්නේ. එයා දන්නේ මේ එන බාධාවල්
හරි පැත්තට දාගෙන යන්න. ඉතින් මේක හදපු ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම කියන දෙයක් තමයි මේක හදනකොට තිබුණ බාධාත් එක්ක බලනකොට හැකි සංඥාව නොතිබුණා නම් කදාකත් කරන්න බෑ. ඒ සනිස්සන්වනේ ඉන්නවනම් හැම වෙලාවෙම හැකි සංඥාව තියාගන්න. අරක බෑ මේක බෑ අර කෝනේ මේක ඕනේ නෙවෙයි. නැති වෙරිකම නෙවෙයි ඇති හැකි සංඥාව ඇති කරගත්තා නම් අපි විතර සන්තෝෂයෙන්ද පුළුවන් පිරිසක් ලෝකෙම නැහැ. ඒ මේ විශාල දේවල් ලැබුපු නිසා නෙවෙයි පවුනෝ කරන නිසා. සබ්බ පාපස්සා කරනං යම්පි කරන්න නැදර දැන් ගෙදර යනකොට ගොඩක් පිංගිනියන්ටනේ හදන්. අපි බැලුවොත් මේ ඉන්න ටිකේ පව් වෙලා නැහැ කියන එක අකුසල් වෙලා නැහැ කියලා කාටද කියන්න පුළුවන් පශ්චාත්තාප වෙන දෙයක්. අන්නේ මේ සතුට සීලයක් රකින්නකොට මේ සීය රකින්න එකෙන් ලැබෙන මේ ප්‍රමෝද ගතිය හැකි සංඥාව පේනවනම් ඒ සිල්ලතුන් දකින්නකොට දිවියොත් මිනිඔතුළු නවනවා වදිනවලු මෙච්චර දුස්සීල ලෝකයේ මේ මිනිස්සයා සීලයක් රකින්නවා. අවාසනාවටදී දෙවියෝ වැන්දට ඒ රකින්න මිනිස්සයා තමන්ගෙන් වඳින්නේ නැහැ. ඒ මනසේ පශ්චාත්තාප වෙනවා. ආන්න ඒක නැති වෙලා ඒ ප්‍රමෝද ශක්තිය කරන දේ පිළිබඳව තමන්ගේ අකි සංඥාව එන්න පටන් අරගත්තොත් අපිට තේරෙන්න පටන් ගන්නවා අරු 2600 කට ඉස්සලා බුදුරජාණන් වහන්සේ මේ හැකි සංඥාව පිළිබඳව මානවයාට දීපු අගය. අපිට මෝදු වෙන්නේ පළවෙනියම සීල විසුද්ධියේදී තමයි. සීල විසුද්ධිය කියන්නේ 100%ක්ම සීල නෙමෙයි. ඊට වැඩිය අද මම සීල රකින්නවා. ඊට වැඩිය මම මේක බාර ගන්නවා. ඒක මම පාවිච්චි කරන සිව්පදේ මන් දන්නවා වැඩේට ඇති හොඳටම මම ගත කරන ජීවිතේ මන් දන්නවා එන්න මම වැරදි ජීවිතකට විපෙන් වෙනවා කිය. ඒ වගේ මන් දකින ජීවිතේ මන් දකිනවා එන්න පුළුවන් ප්‍රමාණයෙන් ඉන්දිය සංවරයකට මට ලකුණු පේනවා මම උත්සාහ කරනවා එන්න අධි කුසලයකට නැත්නම් අධි ශීලයකට ශික්ෂාපද ඉදිරියට යන්න හදනවා කියන මේ පෙර දැක්මට අපිට කියනවා අධිමොක්ක චෛතසිකය කියලා ඉස්සරහා පිරිසිදු ගතියක් තියෙනවා. අවුල් අඩු ගතියක් තියෙනවා. නමුත් මේකෙම ඉඳගෙන හිතන රක්නම් අවුල් ඇති කරගන්න පුළුවන්. ඒකට අපි නොහැකි සංඥාව කියලා කියනවා. නැති බැරිකම කියලා කියනවා. ඒ නිසා යෝගාවචරයේකින් යෝගාවචරයේ ශබ්දකෝෂේ කදාකත් නැ බෑ කියන දෙක දෙන්න බෑ. යෝගාවචරයේ ශබ්දකෝෂේ ඉල්ලීමක් නැහැ. ලැබිච්ච කිසි දෙයකට විරුද්ධත්වයක් නැහැ. ලැබිලා තියෙන හොඳ මේක තමයි ලැබිලා තියෙන්නේ කියලා මේ ලැබුණේ පෙරපිනකට ආය ඉල්ලීමක් හටන් කරන්න ගියොත් කිසිම යෝගාවචරකමක් නැහැ. ඒ නිසා චෝදනා නැහැ. ඉල්ලීම් නැහැ. මේ ලැබුණ දේ ඉදිරියට කරන්න ගියොත් මේ ලැබෙන සතුටම ඒ කියන්නේ මේ තියෙන පිරිච්ච ගතියමයි නිවනදිත් ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ සීලවිසුද්ධියේදී නිවනේ රසය තියෙනවා. ඒක නිසා මේ දැනට ඇති කරගෙන තියෙන තිබුණට වැඩි පොඩ පොඩ වැඩි වෙනවා නම් ඒක ඇති කරගෙන ඔය හැම පැත්තෙම සලකලා බලලා ඒ චිත්ත සීල විසුද්ධිය කුමක් සඳහාද චිත්ත විසුද්ධත්තාය ඒකෙන් තමයි චිත්ත විසය නිසා අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි සීලානි යම් කිසි කෙනෙක්ගේ හිතේ කුසල සීලයක් තියෙනවා නම් හිත කිසිම විපිලිසරකමකට එන්නේ නැහැ සැකයක් එන්නේ නැහැ සද්ධාව පිටබඳ කිසි බාධාවක් එන්නේ නැහැ ඒ නිසා කවදා හරි අපිට හොඳ වැඩක් කරලා ඒත් සැක එනවා නම් මන්තක තියන්නේ විපිලිසර ගතිය තියෙන්නේ. අන්න ඒක නැතිවීම තමයි සෝවාන් වෙනවා කියන්නේ. තමන්ගේ සීලය පිළිබඳ කිසිම සැකයක් නැහැ. සැකයක් නැහැ කියලා මම නැවතත් කියනවා. 100%ක් සීලය හදින එක නෙවෙයි. එන්නේ මේක වැඩෙනවා. මම වැඩි සීල්ලතුන් අසුරු කරනවා. එන්නේ මගේ වැඩෙනවා කියන සතුට තියෙනවා. ඒක ඉහළම මට්ටම තමයි ඒ අවෙක්කප්පසාදේ කියලා පහළ වෙන්නේ. ඉතින් ඒක උපදින්ම අපිට තියෙනවා ඇත්තටම. ඇත්තටම අපි එක්කෙනෙක්වත් නරක මිනිස්සු නෙවෙයි. අමතර පුංචි නරකේ අපි සමාදන් වෙලා හොඳ ටික යටපහු කරන නිසා බුදුරජාණන් ශ්‍රී මේ සීලවිසුද්ධිය කියන එකක් අපිට පෙන්ලා දීලා තිනවා දවසින් දවස පොඩ පොඩ සීලෙ වැඩෙනවනම් අන්න ඒක තමන් වගේ කරන එකයි ඕන කරන කවුරුත් ඇවිල්ලා තෑගි දෙන එක නෙවෙයි අන්න ඒ ශක්තිය ඒ හැකි සංඥාව ඒ ඉදිරිය බැලීම ඉදිරි විසුද්ධි අට ලැබීමේදී ප්‍රධානම ලකුණ මේකට කියනවා සුගත ගුණය කියලා අපි යන ගමන අපි යන්නේ හිනහා වෙවි පසුබෑමෙන් චරිතුරු ගාමින් නෙවේ. ඒ නිසා මේ ධර්මදේශනාව සියලු දෙනාගේ මේ ගමන ඉතාමත්ම පිවිතුරුව සුගත ගුණයක් සුගත ගතියක් ඇති කරන යන්න හේතු පාදක වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනා මෙතන නතර කරනවා. ශිර දෙනාට සනසීමු දා වේවා, සීල විසුද්ධිය වේවා කියලා ප්‍රාර්ථනා.